අද දෙදස් විසිතුනේ සෙප්තෙම්බර් මාසේ 24 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ 158 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සූදානම් සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගී වන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහන සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලාත් මෑණිවරුනුත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහන සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලිකාංගය ලෙස අපට තිබෙන්නේ සුපුරුදු පරිදි ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමත් අවසානයේ පුණ්‍යානුමෝදනාවෙන් වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලිකාංගය වන ධර්ම දේශනාවට සම්බන්ධ වීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම පාද නමස්කාර කොට ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉද භික්කවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. අලෝකිතෝ අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්මිජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. සංඝාටි පත්තචීවර ධාරණේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝතීති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, එතකොට අද දවසෙත් අපිට යම් වෙලාවක් ලැබිලා තියෙනවා මේ අපි කරන පුහුණුව පිළිබඳ සාකච්ඡාවකට. ඒ සඳහා ලැබිච්ච වෙලාවක් අපි කොහොමද ප්‍රයෝජනවත් විදියට පාවිච්චි කරන්නේ කියන උත්සාහය තමයි මෙතෙන්දී යෙදිලා තියෙන්නේ. ඉතින් මම මෙහෙම දෙයක් කියලා පටන් ගන්නම්. මේ විදිය අදහසක් මේ පිටිසර දීලා පටන් ගන්නම්. දැන් ඔය රූමි කියලා පොයට් කෙනෙක් ඉන්නවානේ, අන්න එයා මෙහෙම දෙයක් කියනවා. මේ සාමාන්‍යයෙන් ඒ කෙනා මේ අපි කරන පුහුණුවක් භාවනාවක් වගේ දෙයක් ගැන ගැඹුරු නිකන් කවිපද වගේ ලියන කෙනෙක්. ඔය මුස්ලිම් ආගමේ හවුද ඒගොල්ලෝ වෙනම භාවනා කරන සෙක්ට් එකක් තියෙනවානේ, අනේ ඒ ඒගොල්ලන්ගේ කෙනෙක් තමයි මේ. අන්න ඒ කෙනා මේ විදිහ දෙයක් කියනවා. The wound is the place where the light enters. මේ ඔබේ තියෙන තුවාලේ තමයි ඔබ තුළට ආලෝකය ඇතුල් වෙන ස්ථානය. ඔබ තුළට ආලෝකය එළ වෙන ස්ථානය කියලා ප්‍රකාශ කරනවා. මොකද්ද මේ කියන්නේ? අන්න අපි හිතමු අපි තුළ විවිධ අපහසු අමාරුතා මතුවෙලා එන්න පුළුවන්. නොයෙකුත් ප්‍රශ්න මතුවෙලා එන්න පුළුවන්. නොයෙකුත් තුවාල මතුවෙලා එන්න පුළුවන්. මෙන්න මේ තුවාලයක් ප්‍රශ්නයක් ගැටලුවක් කියන්නේ හැම වෙලේම අන්න මේ ආලෝකය ඇතුල් වෙන ස්ථානයක්. අන්න ඒ විදිහේ අදහසක් තමයි මෙතනට ඉදිරිපත් කරන්නේ. සාමාන්‍ය අපේ ස්වභාවය තමයි අපි මේ දුර්ලභකම්, මේ ප්‍රශ්න ගැටලු, මේ තුවාල, මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න කැමති නැහැ. අපි කියනවා මේ තුවාල වෙන්න බෑ, මේ විදිහේ ප්‍රශ්න ගැටලු වෙන්න බෑ, මේ විදිහේ දේවල් වලට මට මුහුණ දෙන්න බෑ කියන වගේ ස්වභාවයක් තමයි අපි ගොඩක් වෙලාවට අපි තුල තියෙන්නේ. නමුත් අන්න කෙනෙක් මේ පුහුණුව ඉදිරිපත් කරනවා නම්, මේ පුහුණුවේ හරි අදහස දරා ගන්නවා නම්, අන්න එයාට අපි මතක් කරන්න ඕනේ මේ විදිහේ ප්‍රශ්න ගැටලු ඇති වෙන වෙලාවම තමයි ඔබගේ භාවනාව වර්ධනය වෙන අවස්ථාව. මේ විදිහට හිත රිදෙන අමාරුකම් එන අවස්ථාවම තමයි ඔබේ භාවනාව වර්ධනය වෙන අවස්ථාව. එහෙම නැත්නම් මේ විදිහේ අනතුරක් බලාපොරොත්තු නොවුන දෙයක් සිද්ධ වුණ අවස්ථාව තමයි ඔබේ මේ පුහුණුව වර්ධනය වෙන අවස්ථාව. අන්න මේ ඔබගේ මේ තුවාලෙම තමයි ඔබ තුළට ආලෝකය එල්ල කරන්නේ. ඒ තුවාලෙ තුළින් තමයි ඔබට ආලෝකයක් වැටෙන්නේ කියන අදහස තමයි මේ ගැන හැර දක්වන්නේ. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද මේ වැරදිච්ච පැටලිච්ච තැනක් අපේ ජීවිතයේ භාවනාවකට අදාළ වෙන්නේ? කොහොමද මේ වෙහෙසක් පීඩාවක් අහපු දෙයක් භාවනාවකට අදාළ වෙන්නේ? කොහොමද මේ බලාපොරොත්තු නොවුණු දෙයක් සිදු වුණු වෙලාවක් භාවනාවට අදාළ වෙන්නේ කියලා කෙනෙක් හිතන්න කල්පනා කරන්න පුළුවන්. ඉතින් අන්නේ ඒ සඳහා සුදුසු, ඒ සඳහා මතක් කළ යුතු, මේ විදිහේ පුහුණුවක් කරන කෙනෙක් දැනගත යුතු යම් කිසි පාඩයක් තමයි අද අපි මේ පිරිස ඉදිරියේ තියාගත්තේ. එතකොට ඒකේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් ප්‍රකාශ කරන සඳහන් කරනවා. මොකද්ද කියන්නේ? අන්න කියනවා ඉද බික්කවේ බික්කු. මහණෙනි, යම් කිසි යෝගියෙක්, යම් කිසි භික්ෂුවක් ඉන්නවා. මෙයා අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. මේ අභික්ඛන්තේ පටික්ඛන්තේ කියලා මොකද්ද මේ කියන්නේ කියලා මතක් කරොත්, අන්න ඉදිරියට යෑම් ආපසු ඊම්, ඉස්සරහට යනවා හැරිලා ආපහු එනවා කියන අදහයට මෙන්න මේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. හොඳට සිහිනුවණින් කල් ගෙවනවා. අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. මේ විදිහට බැලීම්, වටපිට බැලීම් මෙන්න මේ බලනකොට මෙයා සිහිනුවණින් කටයුතු කරනවා. සංගාටිපත්ත චීවරණ ධාරණේ සම්පජානකාරී හොති. මේ විදිහට ඇඳුම් පැළඳුම් අඳිනවා, සිවුරු පොරවනවා, ඔය වගේ දේවල් කරනකොට මේ අපි හිතමු විවිධ දේවල් දරා ගන්නකොට අන්න ඒ වගේ අවස්ථාවල සම්පජානකාරී වෙනවා, සිහිනුවණින් කටයුතු කරනවා. ඊට පස්සේ කියන ආසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. මේ විදිහට කන බොන අර දැන් තියෙනවානේ මේ දහමට අනුව මේ ආහාර ගැනීම කියන එක කතා කරනකොට කියනවා මේ හතර ආකාරයක් පිළිබඳ. එතකොට සාමාන්‍යයෙන් කන ආද්‍ය බෝධ්‍ය කියලා කියන කන බොන කියන විදිහට අදහස් කරනවා. ඊට පස්සේ බුදින කියන වගේ අදහසක් තියෙනවා. එතකොට සාමාන්‍ය කන බුදින කියන අදහස් කෑ යුතු බුදිය යුතු දේ කියලා මේ විදිහට සඳහන් වෙන්නේ. ඔය සාමාන්‍ය ආහාර ගන්නකොට අපි මේ දත් වලින් කඩා කෑමක් සිද්ධ කරනවානේ. අන්න ඒ විදිහේ ගත යුතු ආහාර තියෙනවා. ඊට පස්සේ අර චාරක පුනස්චාරක කියන දත් වලින් ඇඹරිය යුතු ආහාර තියෙනවා. අන්න එතකොට කන බුදින කියලා සඳහන් වෙන්නේ ඔන්න ඒ විදිහේ විවිධ ස්වභාව සහිත ආහාර. එතකොට අන්න අසිතේ පීතේ කායිතේ සාහිතේ කියන්නේ මේ කන බොන බුදින, ඊට පස්සේ ලෙවන, අයිස්ක්‍රීම් වගේ කනකොට අන්න ලේව කෑමක් තමයි සිද්ධ කරන්නේ. අන්න ඒ විදිහේ විවිධ ආහාර පිළිබඳ අදහසක් තමයි මේ තියෙන්නේ. අසිතේ පීතේ කායිතේ සාහිතේ, මෙයා මේ කන ගමන්, බොන ගමන්, බුදින ගමන්, මේ ලෙවන ගමන්, මේ විදිහට ආහාර ගන්න ගමන් මෙයා සිහිනුවණින් කටයුතු කරනවා. මේ විදිහට සම්පජානකාරී හෝති කියලා සඳහන් කරනවා. ඊට පස්සේ එතනින් නවතින්නේ නැහැ. ඊට පස්සේ කියන උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. මේ විදිහට අපි හිතමු කොහොමද මල මුත්‍රා පහ කරනකොටත් මේ දැනත්තා මල පොඩ බොරකට විතරක් නෙමෙයි, මේ කාම බීපු ඒවා පිට වෙලා යනකොටත් සම්පජානකාරී හොති, සිහිනුවණින් කටයුතු කරනවා. ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හොති. මේ විදිහට යනවා යමින් ඉන්න වෙලාවේදී, ඊට පස්සේ ටිතේ කියන්නේ සිටිමින් ඉන්න වෙලාවේදී, නිසින්නේ හිඳගෙන ඉන්න වෙලාවේදී, සුත්තේ කියන්නේ මේ විදිහට සැතපීලා නිදියගෙන ඉන්න වෙලාවේදී, ඒ වගේම නිදි වරණ වෙලාවේදී මෙන්න මේ විදිහට සිහිනුවණින් කටයුතු කරනවා. භාසිතේ තුන්හි භාවේ, වචන බිඳිනවා, නිශ්ශබ්ද වෙන්නවා, ඔන්න ඔය අවස්ථාවල සිහිනුවණින් කටයුතු කරනවා කියලා ඔන්න විදිහේ පාඨයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතකොට මේ ඉදිරිපත් කරන පාඩය අපි හිතමු අපි කරන පුහුණුවක් සඳහා ගොඩාක් අදාළ දෙයක්. මේ පුහුණුව විශේෂයෙන් මේ පුහුණුව ඉතිර පැතිර යන්න ගොඩාක් අදාළ දෙයක්. සාමාන්‍ය මූලිකම උපදේශක් අපි දෙනකොට මේ විදිහේ දෙයක් කියවෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. අපි එයාට කියනවා මේ ඇවිදිනකොට පියවර දැනෙන බව ගැන වැඩිපුර සිහිය තියන්න උත්සාහ ගන්න. වාඩි වෙලා ඉන්නකොට හුස්ම පිම්බීම හැකිලිම දැනෙන බව වැඩිපුර සිහියට ගන්න උත්සාහ ගන්න කියලා. එයාට අපි කියනවා වැඩි පිම්බීම හැකිලිම වාර ගණනක් බලන්න පුළුවන්ද? වැඩි පියවර ගණනක් සිහිය පවත් ගන්න පුළුවන්ද කියලා. ඔන්න ඔය විදිහේ චැලෙන්ජ් එකක් තමයි එයාට අපි දෙන්නේ මුලින්. එතකොට මෙතනත් ටිකක් උත්සාහ කරනවානේ. මෙයා පියවර කීපයක් සිහියෙන් යන්න උත්සාහ ගන්නවා. මේ විදිහට හුස්ම කීපයක් සිහියෙන් බලන්න උත්සාහ ගන්නවා. ඔන්න ඔය විදිහේ යම් කිසි උත්සාහයක් මේ තැනැත්තා දරනවා. ඉතින් ඔන්නවම කාලයක් උත්සාහ කරනකොට මෙයාම ඇවිල්ලා කියනවා මොකද්ද මේ මට මේ හුස්ම බලන්න බෑ, මේ සිතුවිලි හින්දා කරදරයි, මට මේ ඇවිදිනකොට වටපිටාව පේන හින්දා කරදරයි, මේ විදිහට විවිධ සද්ද ඇහෙනවා, ඒ ඔස්සේ කතන්දර ගෙතෙනවා කියලා ඔන්න ඔය විදිහේ චෝදනාවක් මෙයා එල්ල කරනවා. මොකක් ගැනද මේ කියන්නේ? මේ වැරදුණු තැනක් ගැන තමයි කියන්නේ. දැන් මෙච්චර වෙලා පුහුණුව හරි ගියපු අවස්ථාවක් නෙමෙයි මේ පුහුණුව, වැරදුණු අවස්ථාවක්. වැරදුනේ මොකක් නේ? සාදාන්න කොහෙද යන හිතවිල්ලක් ඇවිල්ලා කඩාවත් වුණා. එහෙම නැත්නම් වටපිටාවේ ඔන්න රිලවෙ පස්සේ, ඒ රිලව පස්සේ මේ අපේ හිතත් එලවගෙන ගියා. ඔන්න ඔය විදිහේ සිදුවීම් වුණාම, වැරදුනහම මෙයා ඇවිල්ලා කියනවා අන්න මේ මගේ පුහුණුවට කරදරයි, මේ වටපිටාවේ කට්ටිය නිසා රිලව පයින්න වගේ මේ සක්මන හරහා පයින්න. එහෙම නැත්නම් මට මේ නොයෙකුත් ප්‍රශ්න ගෙදර ඒවා මතක් කියලා එනවා, ඒකින්ද මගේ පුහුණුවට කරදරයි, මේ විදිහ වටපිටාවේ මේ සද්ද ඇහෙන නිසා මට කරදරයි කියලා ඔන්න විදියට මේ චෝදනා මුකේ මේක අරගෙන එනවා. මෙන්න මේ චෝදනාව අරන් එනවා, නඩුවක් අරන් එනවා. අන්න ඒ වෙලාවේදී තමයි අපි මේ කිව්ව විදිහේ පුහුණුව එයාට පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕනේ. අන්න දැන් මේ මෙයාගේ පුහුණුව ඉතිර පැතිර යන්න සූදානම්. ඉතිර පැතිර යන්න සුදුසු අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒ වෙලාවේදී අපි යාට කියනවා, හරි, ඔන්න ඒ වැරදිච්ච වෙලාව තමයි මේ භාවනාවේ අන්න වර්ධනයක්, ඉතිර පැතිර යාමක් සිද්ධ වෙන අවස්ථාව. මේ දැන් කරන සිහිය සමගිය මනා නුවණක් දිහාවට අන්න ප්‍රඥාව මුසු වෙන අවස්ථාව තමයි ඔය තියෙන්නේ කියලා මෙයාට නැවත නැවත මතක් කළ යුතුයි. මෙයාට කියන්න ඕනේ ඔය හුස්ම විතරක් බලාගෙන ඉඳියාම සමහර විට අර තියෙන මෝඩකම තව ටිකක් වර්ධනය වෙන්න බැරි නෑ. මොකද එහෙම කට්ටියක් ඉන්නවනේ සාරණි වෙනදාට වැඩිය නිත්‍ය සංඥාවක් හදා ගන්නවා. කොහොමද හදාගන්න තියෙන්නේ? භාවනා කළා. භාවනාව මේ නිත්‍ය කරන්න ගිහිල්ලා ඔය සමතකාරයෝ කියලා කියන්නේ නිකන් ආවට ගියාට. අන්න ඒ විදිහේ ලෙඩක්, වැඩිපුර ලෙඩක් හදාගෙන තියෙනවා. වෙනදාට වැඩිය නිත්‍ය සංඥාවක් එනවා. පෑදිලිව අර කාලබීල ඉන්නවට වැඩිය නිත්‍ය සංඥාවක් එනවා. ලෝකෙ මට්ටම් කරන්න, අනුන්ගේ වැරදි හොයන්න. අන්න ඒ විදිහේ අමුතු කතන්දර දිහාවට යනවා. මේ ලෝකෙ හදන්න යන්නේ වටපිටාවේ මිනිස්සුන්ගේ අඩුපාඩු හදන්න යන්නේ, ඒගොල්ලන්ගේ ජීවිත කෙලින් කරන්න යන්නේ. මොකද හේතුව? තමුන්ගේ කමටහන සුද්ධ වෙලා නැහැ. තමුන්ගේ මෝඩකම තාම ගිහිල්ලා නැහැ. වෙනදටත් වැඩිය කාලා බීලා ජොලි කරලා ඉන්න කාලෙකත් වැඩිය අන්න අර මෝඩකමක් වර්ධනය වෙලා. දැන් අද කාලේ වගේ කට්ටිය කොතෙකුත් දඟ ගන්න පුළුවන්නේ මේ ලෝකෙ හදන්න, මිනිස්සු හදන්න. කොච්චර නම් දඟලනවද? ඔය මේ YouTube ඔය සෝෂල් මීඩියා වල බැලුව අනේ මේ RAM පිටින් එකතු වෙලා මේ මෙයාගේ අඩුපාඩු බලන්න කියලා ඔන්න ලොකු නිර්දේශ ඊට පස්සේ විවරණ සිද්ධ කරනවා. ඔය සිද්ධ කරන කට්ටිය දිහා බැලුවොත් අනේ මේ නිකන් යලාවට මොකක්වත් තමුන්ටවත් කරගන්න බැරි ඇත්තෝ. එහෙම නැත්නම් අර අපි කියන්නේ අර පුක කව ගන්න නියපොත්තක් නැති කට්ටිය තමයි. ඒ හැම කට්ටිය අන ලෝකේ හදන, ලෝකේ මට්ටම් කරන්න කතා ගන්නවා. මොකද අර මෝඩකම. දැන් ඔය මේ දවස්වල ඔය සාමාන්‍යයෙන් ඔය ජෙනරේෂන් Z කියන්නේ, සාමාන්‍ය ඔය දැනට අවුරුදු 20ක් වගේ වෙන පරම්පරාව තමයි. මේක තමයි අලුත්ම පරම්පරාව. එතකොට අන්න ඒ කට්ටිය ගත්තොත් ඒ කට්ටිය ගත්තොත් ඔය සාමාන්‍ය බටහිර රටවල සම්පූර්ණ ආධිපත්‍ය අතට ගන්න සූදානම් වෙනවා. මේ ඔක්කොමලා අපි විදිහකින් කියන විදිහට ඉන්නවනේ, අපිට තමයි මේක තේරෙන්නේ, මේ මේ විදිහට තමයි කරන්න ඕනේ කියලා සම්පූර්ණ ඒ විදිහේ සූදානමකට ඒගොල්ලෝ එනවා. එතන මෙහෙම එනකොට මේ විදිහේ මතවාද ප්‍රකාශ කරනකොට මේ මේ සාමාන්‍ය පරිණත වැඩිහිටියෙක් වගේ ප්‍රොෆෙසර් කෙනෙක් කැනේඩියන් යුනිවර්සිටි එකක වැඩ කරන ජෝර්ඩන් පීටර්සන් කියලා ඒ තැනැත්තා මේ මේගොල්ලන්ට මේ කොහොමද කියන්නේ මේක තේරෙන භාෂාවෙන් කියනවා. බුදුම මේ තරහයි ඒ කියන භාෂාවට. නමුත් කියනවා අන්න කියන්නේ මොකද්ද, ඔයගොල්ලෝ මේ ලෝකෙ හදන්න යන්න කලින් ලෝකෙ සුද්ධ කරන්න යන්න කලින් ඉස්සෙල්ල තමුන්ගේ කාමරේ සුද්ධ කරගනි. කාමරේ සුද්ධ කරලා පටන් ගන්නකො, කාමරේ පිළිවෙල තියාගන්නකො. ඊට පස්සේ අපි කතා කරමුකො ලෝකෙ පිරිසිදු කරන විදිය ගැන, ලෝකෙ යන පිළිවෙලට හදන විදිය ගැන කියලා කියනවා. අමාරුවෙන් නමුත් අමාරු භාෂාවෙන් නමුත් කිව්වහම අන්න එතකොට තේරෙනවා. ඉස්සෙල්ල කාමරේ සුද්ධ කරගෙන ඉන්නේ ලෝකෙ සුද්ධ කරන්න යන කලින්. තමුන්ගේ කාමරේවත් සුද්ධ කරගන්න බැරි එකට පුළුවන්ද ලෝකෙ සුද්ධ කරන්න කියලා අහනවා. ඉතින් ඒ කතාව හරිනේ, ඔය කෑ ගන්න කට්ටියගේ කාමරේට ගිහිල්ලා බැලුවොත් අන්න නිකන් ඔය විදිහේ සත්‍යතාවය හොඳට පැහැදිලි කරගන්න බැරි වෙන එකක් නැහැ. අන්න මොකද්ද මේ කියන්නේ? අන්න මේ විදිහේ තමුන්ගේ දෙයක්වත් කරගන්න හැකියාවක් නැති පිරිසක් මේ ලෝකේ හදන්න, ලෝකේ මට්ටම් කරන්න, අනුන්ට උපදෙස් දෙන්න උත්සාහ ගන්නවා. ඒ විදිහේ තත්යකට වැඩිලා තියෙනවා. ඉතින් සමහර විට අර සාකච්ඡා වලට අහම මේ නිකන් කාමරේ සුද්ධ කරනවා වගේ නිකන් මේ දෙකේ පන්ති කතා කියන්න එපා කියලා වගේ තමයි පටන් ගන්නේ. එපමණකට තියෙනවා විරෝධයක් අර අර විදිහේ භාෂාවකින් කියනවා. ඉතින් එන්නේ විදිහේ ගොඩ පිරිසක් ඉන්නවා. එතකොට අන්න සමහර විට කලින් තියුණටත් වැඩිය මෝඩකමක් වර්ධනය වෙලා තියෙනවා. මොකක් නිසාද? මේ කරන භාවනාවේ කමඨාන වැඩිම නිසා. ඒක නිසා අපි නැවත නැවත මේ අලුතෙන් එන කෙනෙක්ටත් ටික දවසක් පුහුණු කරන කෙනෙක්ටත් මතක් කරනවා මෙන්න මේ වැරදින වෙලාව තියෙනවානේ. මේ විදිහට මේ මේ හිතවිල්ලක් ඇවිල්ලා මේ වැඩේ කඩා කප්පල් වුණා කියලා හිතෙන වෙලාව. අන්න ඒ වෙලාවේ තමයි නියමම අන්න මේ ප්‍රතිපදාව ඉතිර පැතිර යන වෙලාව. එහෙම නැත්නම් මේ මෝඩකම අඩු වෙන සුදුසු අවස්ථාවක් තමයි මේ. අන්න ඒකට සාදර වෙන්නේ ඒක බාර ගන්න කියන අදහස මෙතනටට ඉදිරිපත් කරනවා, මතක් කරනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අන්න නැවත නැවත මේ මේ මෝඩකමම වර්ධනය කරමින් යන්න පුළුවන්. දැන් මේ වර්ධින පැටලෙන තැන තියෙනවනේ. අන්න ඒ වර්ධින පැටලෙන තැනදී තමයි මේ කී විදිහට මේ ප්‍රතිපදාව ප්‍රඥාවට බර වෙන්නේ. ඒකට අන්න අර සිතවිල්ලක් ඇවිල්ලා මේ වැඩේට බාධාවක් වෙන අවස්ථාවේදී, වටපිටාවේ කෙනෙක්ගේ ඔස්සේ සිහිය ගලාගෙන යන අවස්ථාවේදී, එහෙම නැත්නම් අර විදිහට ඇහෙන ශබ්ද නිසා කතන්දර ගෙදෙන අවස්ථාවකදී, මෙන්න මේ වගේ අවස්ථාවක මේ පුහුණුව අන්න ටිකෙන් ටික ප්‍රඥාවට බර වෙන ස්වභාවයක් මතුවෙලා එනවා. එහෙම නැත්නම් අර රූමිගේ භාෂාවෙන් කියනවා නම් මේ තුවාලේ මේ වුණ්ඩ එක හරහා තමයි ලයිට් එක, ලයිට් කියන්නේ සාමාන්‍ය ආලෝකය කියන අදහස කෙලින්ම ප්‍රඥාවට යදෙනවනේ. ආලෝකය පහළ වුණා, ආලෝකං උදපාදි කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ. අන්න ඒ විදිහට මේ ආලෝකයේ ඇතුළේන ස්ථානය තමයි මෙන්න මේ වර්ධින අවස්ථාව. අන්න ඒ වර්ධින අවස්ථාවල ගොඩක එකතුවක් තමයි අර අපි අද ඉදිරියෙන් තියාගත්ත පාඩේ. ඒ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මොකද්ද? සම්පජානකාරී හොති, සිහිනුවණින් කටයුතු කරනවා. මේ විදිහට මේ සිහිය සමග ගිය ප්‍රඥාවක් ඉදිරියෙන් තියාගෙන කටයුතු කරනවා කියලා සඳහන් කරනවා. අන්න එතකොට මේ ගොඩක් දේවල් මේ ෆෝමල් මෙඩිටේෂන් වලටත් වැඩිය මේ අතරමැද අවස්ථා ගැන තමයි කියන්නේ. වර්ධින්න ඉඩ තියෙන අවස්ථා ගැන තමයි මේ කියන්නේ. එදිනෙදා ජීවිතයේ අවස්ථා ගැන තමයි මේ කියන්නේ. අනාභික්ඛන්තේ පටික්ඛන්තේ කියන්නේ මේ යනවා ආපල්‍යම් ඊම් විදිහට තම තමුන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යනකොට කොච්චරවත් මේ විදිහේ අවස්ථා තියෙනවනේ. මොන කුස්සියට යනවා ආපහු වෙනවා, බාත්รูම් එකට යනවා ආපහු වෙනවා. ඔන්න ඒ විදිහේ යෑම් ඊම් ගැන තමයි කියන්නේ. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. ඊළඟට කියනවා අලෝකිතේ විලෝකිතේ. ඉදිරිය බැලීම වටපිට බැලීම, සාමාන්‍ය අපි දන්නෙත් නෑ අපි හැරෙන බව. එහෙම තියෙනවනේ සාමාන්‍ය අපි දන්නේ නැතුව අපි හැරෙනවා. සමහරු නිකන් ඔය එක පාට ඉදිරියට යන ගමන් නිකන් අර මරාගෙන මැරෙන්න වගේ පිටිපස්සෙ හැරෙනවා එක පාට. ඈ ඒ අසිහිය තමයි වැඩ කරන්නේ. මොකද්දෝ ඉන්ද්‍රිය ට්‍රිගර් එකක් නිසා අන්න එක පාට හැරිලා ඉවරයි. වැඩ පිටාවේ ඉන්න මිනිස්සුත් බය වෙනවා. ඈ එහෙම තියෙනවා. ඉස්සර මම ඉස්කෝලේ වාඩි වෙලා ඉන්න පුටුවට ඉස්සරහා පුටුව එකෙක් ඉන්නේ අවු එක පාට නිකන් පිස්සු වේ වගේ පිටිපස්සෙ හැරිලා බලනවා නිකන්. මගේ දිහා බලනවාද යකෝ නැත්නම් වෙන එකේ දිහා බලනවාද කියලා හිතෙනවා. නිකන් අර විනිවිද යන බැල්මක් බලන්නේ මිනිහා බලන්නේ වෙන දිහාවක් කොහෙද. හැබැයි ඉතින් මොකද්ද අමුතු භූතයක්. අන්න ඒ විදිහේ අර අලෝකිතේ විලෝකිතේ කියන්නේ මේ ඉදිරිය බැලීම් වටපිට බැලීම් වගේ දේවල් අපි සිද්ධ කරනවානේ. ඒතකොට ඉදිරිය බලන කොටත් සිහිනුවණින් කටයුතු කරනවා. අර විදිහට පිස්සුවෙන් වගේ හරි එකපාරට වටපිට බලන කොටත් අන්න සිහිනුවණින් කටයුතු කරනවා. මේ භාග්‍යවතුන් වහන්සේ ගැන පිළිබඳ එහෙම සඳහන් කරනකොට තියෙනවා මේ ඇත හැරුණා වගේ තමයි ඇරෙන්නේ කියලා. ඒ කියන්නේ නිකන් අර ඔළුව විතරක් හරවලා බලන්නේ නැහැ. මේ වෙනුවට මේ කඳම හරවලා මුළු ශරීරෙම හරවලා තමයි බලන්නේ. ඒ විදිහේ බැල්මක් භාග්‍යවතුන් වහන්සේගේ තියෙනවා කියලා සඳහන් කරනවා. ඔය පරණ බුදුවරේ ගැන සඳහන් වෙනවා නම හරියට මතක් වෙන්නේ නැහැ. ඔය මුගලන් හාමුදුරුවෝ දුසී මාර්යා වෙලා ඉන්න අවස්ථාවේ දුසී මාර්යා වෙලා ඉන්න අවස්ථාවේ අන්නේ අවස්ථාවේ මේ බුදුරජාණන් වහන්සේ සමග වඩින අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙදෙනාගෙන් එක්කෙනෙකුට ගලකින් ගහනවා ඔළුව බැලෙන්න. එතකොට බැලුවාම මේ අපේ කාලේ ඉඳපු මාර්යා හොඳයි තව අහිංසකයි වගේ දුසී මාර්යා තමයි වැඩකාරයා. අන්න මුගලන් හාමුදුරුවෝ කරන එක අයි පරිමෙන් කරනවා අතරමැද නැහැ. ඉතින් එහෙම ගලක් ගැහුවා වෙලාවේ ඒ භාග්‍යතුන් වහන්සේ හැරිලා බැලුවා කියනවා මෙන්න මේ විදිහට. මොකද අර නිකන් ඇතා හැරෙනවා වගේ මුළු කයම හරවලා බැලුවලු මේ මාර්යා දිහා බලලා නිකන් අර බැල්මේ තියුනේ මේ මාර්යා තමුන්ගේ පමන දන්නේ නැහැ කියන විදිහේ හැඟීමකින් අදහසකින් තමයි මේ බැල්ම එල්ලල කරලා තියෙන්නේ. ඉතින් ඒ බැල්මටම එහෙම බීතියක් ඇති වෙලා නිකන් ඇඟ සහලවලා ගිහිල්ලා කෙලින්ම නිරයේ උපත්ති ලැබුවා කියලා සඳහන් වෙනවා. අර බුදුරජාණන් වහන්සේ බලපු බැල්මට අර ඇතෙක් හැරෙනා වගේ මුළු කයම හරවලා බලපු බැල්මට අන්න අලෝකිතෝ ඉලෙකිතේ කියන්නේ මේ ඉදිරියේ බැලීම වටපිට බැලීම කියන ඒවා අන්න අර සිහියෙන් සීනුවණින් කරනවා කියන අදහස. ඊට පස්සේ තියෙනවා සම්බිජිතේ පසාරිතේ අත්පා හකුලනවා දිගහරිනවා. සාමාන්‍ය වගේ දේවල් කොතෙකුත් සිද්ධ වෙනවා. නමුත් ඒවා අසිහියෙන් තමයි දුවන්නේ. අසිහිය තමයි රජ කරන්නේ. මේ අත්පහ අකුලනවා දිගාරිනවා දන්නේ නැහැ. මේ නලියනවා දඟලනවා දන්නේ නැහැ. මේ 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 වටපිටාවේ කට්ටියට තේරුණත් තම තමුන්ට තේරෙන්නේ නැහැ. දන්නේම නැතුව නිකන් අර නිකන් අසිහියෙන් වගේ දඟලනවා, එහෙට කකුල් දිගාරිනවා, මෙහෙට හකුලනවා. ওই විදිහේ පුද්ගලයෝ ඕන තරම් අපිට දැක ගන්න පුළුවන්. ඒදී කෙනෙක් දැක්කම අපිට හිතෙනවා මෙයා මේ හරි බාධා කරනවා අපිට කියලා. බාධා කරනවා අපිට කියලා මේ ලඟ වටපිටාවේ ඉන්න බැරි තරමට හරි කරදරයි. ඈ ඒකේ තනියෙන් කියවනවා, ඊට පස්සේ අතපය දිගහරිනවා, අකුලනවා, පඩිනවා. යකෝ මේක නිකන් මෙච්චර මේ හසිහියක් තියනවාද, මෙච්චර මේ මිසී කල්පනාවක් නැද්ද කියලා හිතෙන තරමට අන්න ප්‍රශ්නයක්. මේ මෙච්චර අසිහියද රජ කරන්නේ. අන්න මේ අත්පා හැකිලීම් දිගහැරීම් වගේ දේවල් කරනකොට සිහිනුවණින් කටයුතු කරනවා කියන අදහස තියෙන්නේ. දැන් මේවා මේ කවුන්ට්ස් නැතුව තමයි ගොඩක් වෙලාවට යන්නේ. ඔහේ අසිහියෙන් නොදැනීම සිය දහස් ගණනක් අවස්ථා සිද්ධ වෙනවා. නමුත් මෙන්න මේ අවස්ථාවල තමයි මේ පුහුණුව ඉතිර පැතිර යන්නේ කියන අදහස තමයි මෙතන තියෙන්නේ. නැත්තම් ප්‍රඥාවට බර වෙන අවස්ථාව තමයි මේ තියෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවල සිහිය පිහිටවා ගන්න කියන අදහස තමයි තියෙන්නේ. ඊට පස්සේ සංඝාටි පත්ත චීවර ධාරණේ. මේ විදිහට මේ සිවුරු අඳිනව පෙරවනවා, ඇඳුම් අඳිනව පෙරවනවා, බොත්තම් දානවා, මේ ශිපර් වහනවා, ওই විදිහේ නොයෙකුත් ඇඳීම් පෙරවීම අපි සිද්ධ කරනවා නේ. අන්න ඒ අවස්ථාවල ඊට පස්සේ මේ චීවර ධාරණේ කියන්නේ අර පත්ත චීවර ධාරණේ කියන්නේ පාත්‍රය, සිවුරු, සමහර විට ඔය උරිස්සට දාගෙන යන ඔය දෙපොට සිවුර එහෙම මේ උරිස්සට නවල දාගන්නවා. සාමාන්‍ය දෙපට සිවුර උරිස්සේ තමයි තියෙන්නේ වැඩි හරියක්. අර විදියට පොරවන්නේ තනිපට සිවුර. එතකොට අන්නේ විදිය උරිස්සට දා ගැනීමක්, එහෙම නැත්නම් මේ පාත්‍රය එල්ලා ගැනීමක්, පාත්‍රය රඳවා ගැනීමක්. ඔන්න ඒ විදිහ අර ඇඳීම් පෙරවීම්, මේ බෑග් මලු වගේ දේවල් ඔසවාගෙන යෑම් වගේ දේවල් තමයි ඔය විදිහට කෙරෙන්නේ. මට මතකයි මේ දෙපොඩ සිවුර සාමාන්‍ය උරිස්සට දාගෙන හරි බාරයි පොටවල් දෙකක් නේ. එතකොට ඔය උපසම්පදාවට ගියනකොට පුරුදු නෑ. ඉතින් දෙපොළ සිවුරකුත් දාගෙන මේ පාත්‍ර එල්ලගෙන ඔහොම යනවා. එතකොට උපසම්පදා මාලකයේදී සාමාන්‍යයෙන් තුන් නමක් තමයි උපසම්පදාවට ගන්නෙ. මම තමයි තුන් දෙනාගේම බාලයා. එහා පැත්තේ ඉන්නවා සාගර හාමුදුරුවෝ. ඊටත් එහා පැත්තේ කවුදෝ නන්නාඳුරණ වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්. එතකොට අපි තුන් දෙනා ගිහිල්ලා මේ උපාධ්‍යයන් වහන්සේලා තුන් දෙනා ඉදිරියේ වාඩි වෙනවා. ආචාර්යයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ එක පැත්තක ඉන්නවා. අර කර්මවාක්‍ය කියන ආචාර්යයන් වහන්සේලා තුන් දෙනා මේ තුන් දෙනාගේ ඉදිරියෙන් ඉන්නවා. තුන් දෙනෙක්ගේ වාක්‍යයක් තමයි අරගන්නේ. එතකොට ගිහිල්ලා දැන් අර වාඩි වෙන්න තේරෙන්නේ නැහැ. මේ දෙපොට සිවුරු පාත්‍ර දරාගෙන පුරුදුත් නැහැ. ඉතින් ඔහොම ඉන්නකොට අර මගේ ඉන්නේ කරේ තියුණ උරිස්සේ තියුණ දෙපොට සිවුර අරගෙන අර ආචාර්යයන් වහන්සේ තමුන්ගේ උරිස්සට දාගත්තා. ආ එහෙනම් පොඩ්ඩයි ඉස්සෙල් හදාගෙන වාඩි වෙන්නකෝ. ඊට පස්සේ සිවුර දෙන්නම් කියලා දාගත්තා. නිමලව ලොකු ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ දාගෙන ඉවරලා ඊට පස්සේ ආපහු දෙන ගමන් කියනවා මේක නම් හරියම දෙපොඩ සිවුරක්. මොකද එච්චරට බරයි. සාමාන්‍ය හරි ඉස්සර කාලේ දෙපොඩ සිවුරක් වගේ හරියම දෙපොඩ සිවුර හම්බෙලා තියෙනවා කියලා ආපහු අන්න මේ උරිස්සට දැම්මා. අන්න මේ විදිහට මේ හඳිනවා පෙරවනවා මලු එල්ලගෙන යනවා දරාගෙන යනවා කියන අදහස තමයි මේ තියෙන්නේ. අන්න ඒවා කරනකොට සම්පජානකාරී හොදි නැත්නම් එක කෑල්ලක් බිමට වැටෙනවා. අන්න දන්නේව නැතුව මේ උරිස්සේ තිබුණ එක බිම වැටිලා ඔයදී නොයෙකුත් ප්‍රශ්න තියෙනවානේ. අන්න ඒවා ඔක්කොටම තොරතුරක් විදියට කියන්නේ මේවා දරනකොට සිහිනුවණින් කටයුතු කරන්න. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. ඔය වගේ කන බොන බුදින ලෙවන මේ විදිහේ දේවල් කොතෙකුත් අපි ආහාරයට ගන්නවා. සාමාන්‍ය දැන් ඔය අපි හිතමු අතරමැදත් පොඩි පොඩි දේවල් කනවා. සමහර විට ඔය තේ එකක් බොනවා. මොන හරි බීම එකක් බොනවා. එහෙම නැත්නම් ඔය මීපැණි වගේ දෙයක් ලෙවනවා. අයිස්ක්‍රීම් කනවා. ඒ විදිහේ නොයෙකුත් දේවල් සිද්ධ කරනවා. මේ වගේ දේවල් සාමාන්‍ය කවුන්ස් වලට යන්නේ නැහැ. මෙහෙම දෙයක් කරා කියලාවත් දන්නේ නැහැ. ඒ වෙනුවට ඔහේ අර නිකන් මුලාවක් ඔස්සේ තමයි මේ දේවල් ගොඩක් සිද්ධ වෙන්නේ. නමුත් අන්න නැවත නැවත මේ තැනත්තා මම මේ කන බව මේ විදිහේ මේ කෘන්තක රදනක මේ කියන දත්වලින් කඩා කඩා කනවා. ඒ විදිහේ කැවිලි ජාති පළතුරු ජාති වගේවා එහෙම කඩා කනවා. දත් තියෙන කට්ටියට මම කියන්නේ. දැන් නැති කට්ටිය ඉතින් ඒ දත් ඇරෙන්න වෙන දත්වලින් හපනවා වෙන්න පුළුවන්. එසේ නමුත් අන්න ඒ විදිහේ දෙයක් සිද්ධ කරනවා. ඊට පස්සේ බුදිනවා කියන්නේ මේ චාරක පුරස්චාරක කියන දත් වලින් අඹරනවා. අර නිකන් කරකටනකොල කඩලා අරගෙන අඹරන්නේ. අන්න ඒ වගේ ඇඹරීමක් සිද්ධ කරනවා. අන්න ඒ විදිහේ දෙයක් කරනවා. ඊට පස්සේ බොනවා. නොයිකුත් පාන ජාති බොනවා. ඊට පස්සේ අර විදිහට අයිස්ක්‍රීම් වගේ ඒවා ලෙවනවා. අන්න ඒ විදිහේ නොයිකුත් විවිධ ආහාර ගැනීම සිද්ධ කරනවා. අන්න ඒවා ගැන සම්පජානකාරී සිහිය පිටවා ගන්න. ඊළඟ උච්චාර පස්සාව කම්මේ. දැන් මේ කෑවා විතරක් නෙමෙයිනේ අනිත් පැත්තෙන් මේ පිට වෙලා යනවනේ. පැය ගණනාවකට පස්සේ එහෙම ක්‍රියාවලියකුත් සිද්ධ වෙනවනේ. අන්න එතකොට මුත්‍රා කරනවා, මල පහ කරනවා. ඒ වගේ අවස්ථාවල මේ සිහිය පිටවා ගන්න කියන අදහස් තමයි තියෙන්නේ. සාමාන්‍ය මල පහ කිරීමක් වගේ නිකන් මේ නිකන් අසුචි පිට කරන්නේ නැහැ, මුත්‍රා පිට කරන්නේ නැහැ වගේ කට්ටියත් ඉන්නවනේ නිකන්. යැයි එහෙම නැහැ නිකන් අර නිකන් දේවනිකායක මේ කට්ටිය වගේ අදහසකින් ඉන්න කට්ටියක් ඉන්නවා. එහෙම දෙයක් නිකන් නෑ වගේ කියන අදහසකින් ඉන්න කට්ටියක් ඉන්නවා. නමුත් පොඩ සිහිය පිටවගෙන බැලුවොත් තේරෙනවා මේ සුළු මොහොතකට කලින් මේ කය ඇතුලේ තිබුණේ. දැන් ඔන්න පිට වෙලා ගියාම කොච්චර අපිරියාවක් එපා වීමක් ඒ තුල තියෙනවද? මේ ගත්ත ආහාරේ කොහොමද මේ විදියට විකෘතියක් බවට පරිවර්තනය වෙලා පිට වෙලා යන්නේ? මේ විදිය අසුචියක් බවට පරිවර්තනය වෙලා පිට වෙලා යන්නේ කියලා පොඩ්ඩක් ඒ කරන ක්‍රියාවට සිහිනුවණක් යොදා ගැනීමක් ඇතිකර ගැනීමක් වගේ අදහසක් තමයි ඔතන තියෙන්නේ. ඊට පස්සේ කියනවා ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ, මේ විදිහට යමින් ඉන්නවා, සිටිමින් ඉන්නවා, වාඩි වෙලා ඉන්නවා, ඊට පස්සේ අර විදිහට නිදාගෙන ඉන්නවා සහ නිදි වරාගෙන ඉන්නවා කියන අදහස් දෙකක් මෙතන සඳහන් වෙනවා. සාමාන්‍ය නිදිය ගත්ත ඉරියව්ව තුළ කොටස් දෙකක් වගේ තමයි මෙතන පෙන්නුම් කරන්නේ. අන්න අර විදිහට නිදියගත් ඉරියව්වේ සමහර වෙලාවට නිදි මින්ද ගිහිල්ලා නිින්දට යට වෙලා තව වෙලාවකට නිදි වරනවා. ඔය විදිහ අවස්ථා දෙකක් අපිට දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් රැයක නිින්දක වුණත් රාත්‍රී නිින්දක වුණත් අන්න තේරෙනවා මේ එක දිගටම නිින්ද යන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අද දවසේ පාන්දර ගත්තොත් ඔන්න 4ට ඇහැරුණා. ඇහැරුණාට වෙහෙස වැඩි. එතකොට නිකන් ආ දැන් ඇහැරෙන්න ඕනේ, ඇහැරෙන්න ඕනේ, ඇහැරෙන්න ඕනේ කිව්ය. ඉන්දියා නිකන් විනාඩි 10ක් 15ක් ඉන්දියා වගේ තමයි තේරුණේ. නමුත් අන්න ඇහැරිච්ච වෙලාවේ ඇහැරිලා බලනකොට අන්න පහමාරයි. පහමාරයි කියන්නේ අරුණ වැටෙන වෙලාව. එතකොට පැය කහමාරක වගේ වෙලාවක් අන්න අර සුත්තේ ජාගරිතේ නින්දට යට වෙලා ඉන්නවා. නින්දෙන් නිදි වරමින් ඉන්නවා. නින්දට යට වෙලා ඉන්න වෙලාව අපේ අකවුන්ට්ස් වලට යන්නේ නැති තරම් ගොඩක් වෙලාවට. නමුත් අර නිදි වරමින් ඉන්න වෙලාව තනින් 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 සුළු සුළු ෂණ ෂණ තියෙනවා. මේකේ ඔන්න ඒ විදිහේ නින්ද සහ නින්දට යට වෙලා සහ නිදි වරමින් කියන මේ අවස්ථා දෙකම ගැන හැර දක්වනවා. ඒතකොට කෙනෙක් හිතෙන්න පුළුවන් මේ නින්දට යට වෙලා ඉන්න වෙලාවෙදිත් මේ විදිහේ සිහියක් සිහිනුවණක් පවත් ගන්න පුළුවන් කොහොමද කියලා. ඒක ඉතින් කාලය තිස්සේ පුහුණු කරලා බලන්න ඕනේ. ඒ පුහුණු කරන කෙනෙක්ට තේරෙනවා සමහර විට නිදි වෙලාවෙදිත් මොකද්ද නිදි නින්දට අවදි වෙනවා කියලා අපි කියන්නේ. අන්න ඒ විදිහේ ස්වභාවයක් ටික ටික මතුවෙලා එන්න ගන්නවා. එහෙම නැත්නම් අවදි වෙලාවේ පවත්වන සිහිය නින්දට යටවුණු වෙලාවෙදිත් අන්න ධර්මයේ විසින් ආරක්ෂා කරනා වගේ දිගට පවතින සිහියක් මේ ක්‍රියාවලිය තුළ තියෙනවා. අන්න සතිමත් හිතකින් නින්දට පිවිසෙන කෙනා නින්දේදී ආරක්ෂිතයි කියන අදහස භාග්‍යතුන් වහන්සේ දීලා තියෙනවා. මැරිලාව නින්දේදී එහෙම මළොත් වැරදි දැනකට යන්නේ නැහැ කියන අදහසක් දීලා තියෙනවා. මොකද එයා ඒකට ආවෙම සතිමත් හිතකින්. ඒකයි ඔය රාත්‍රියට භාවනාවක් පොඩි වෙලාවක් හරි වඩන එකේ ආනිසංස ඒකයි. මොකද අර පිස්සු විකාරෙන් වගේ හිතේ ගත්තොත් එයාට පෙරලෙනවා, මෙයාට පෙරලෙනවා, කෙන්ද්‍රි ගානවා, කෙල පෙරෙනවා, දෙලින්ම පෙරේතයා තමයි. පෙරේත ලෝකෙට යනවා කියන එක එච්චර දුර නෑ ඒ වෙලාවෙ වෙලාවේදී. නෑ අර පෙරේත සෙයියාවකින් නිදිය ගන්නවා කියලා අදහසකුත් තියෙනවා. ඒතොර එන්නේ විදිහේ පෙරේත සෙයියාවක් කියන්නේ පෙරේත ලෝකෙකට වැඩි දුර වෙනසක් නෑ, ළඟයි. එතකොට එහෙනම් පොඩ්ඩක් සිහිය පිහිටවගෙන අර මනස පොඩ්ඩක් විවේක වෙන්න සක්මන පරියන්කයක් කරලා විනාඩි 15ක් 20ක් හරි අන්න ඒ වගේ සුළු වෙලාවක් හරි හිත විවේක කරලා නින්දට පිවිසුනොත් අන්න මේතන අතර තේරෙනවා මේ නින්දේදී මේ ප්‍රතිපදාව අපි ආරක්ෂා කරනවා. අරක කියන්නේ වෙන විදියකට. ඒ කියන්නේ කියන්නේ මේ අපි කියමු රාග වගේ සිතුවිලි අහම ඒ සිතුවිලි වැඩි වෙලා රඳන්නේ නැහැ, වඩා වර්ධනය වෙන්නේ නැහැ කියන අදහසෙන් ඉදිරිපත් කරන්නේ. මේ සිහියෙන් නින්දට එළඹෙන කෙනෙක්ට තියෙන ආනිසංසය ගැන තමයි මේ කියන්නේ. මොකද අර එන රාග සිතිවිලි වගේ ඒවා ඉක්මනට නැසිලා යනවා, වර්ධනය වෙන දෙන්නේ නැහැ. ඒ සතිමත් හිතේ ඒ ශක්තිය ගැන තමයි කියන්නේ. ඒකට ඒකම අදහස තමයි අන්න මේ නරක තැනකට යන්න තියෙන ඉඩ අඩු වෙනවා. මොකද ඔය චිත්ත විදියනේ ඔක වැඩ කරන්නේ. ඒක ඉක්මනට බිඳෙනවා නම් ඒ වගේ දැනක උප්පත්තියක් ගන්න තරම් ග්‍රහණයක් එන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ අදහසක් තියෙනවා. ඒකට නින්දට යට වෙලා ඉන්න වෙලාව සහ අවදිව ඉන්න වෙලාව කියන දෙකම මෙතන සඳහන් වෙනවා. සුත්තේ ජාගරිතේ කියන්නේ අන් නින්දට යට වෙලා ඉන්න වෙලාව සහ අවදිව ඉන්න වෙලාව. ඊට පස්සේ කියනවා භාසිතේ තුන්හි භාවේ. අනේ ඒකත් ගොඩක් වැදගත්. සාමාන්‍යයෙන් අපේ හැටි තමයි අපි කතා කරන්න ආසයි. නිහඬව ඉන්න කැමති නැහැ. එහෙම නැත්නම් අනිත් කෙනාගේ වචනේ අහන්න අපි කැමති නැහැ. සාමාන්‍යයෙන් ඒක තමයි ওই අද කාලේ තියෙන ඝට්ටන වලට ගොඩාක් හේතුව. පවුල් ඇතුලේ තියෙන ඝට්ටන වලට ගොඩාක් හේතුව ඒක තමයි. අන්න මොකද්ද? එක්කෙනෙක් කියන දෙයක් අනිත් එකෙනා අහන්න සූදානම් නැහැ. නෝනා කියන එක අහගෙන ඉන්න විතරයි ඕනේ. මේකට නිකන් ආයි නිකන් තීරණයක් දෙන්න, දේවල් කරන්න අවශ්‍ය නැහැ. අහගෙන ඉඳියා නම් එතනින්ම ලෙඩේ සුවයි. අර කියන්නේ අර මොකද එක්කෙනෙක් ගියාලු ස්ලීප් මේ ක්ලිනික් එකකට. ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවා එහා පැත්තේ වාඩිලා. ඉතින් ගිහලා ඇහුවලු අනේ ඔයා මොකද මේ කරාවේ? ඔයාට මොකද්ද තියෙන ලෙඩේ කියලා. ඊට පස්සේ කොහොලා මම නිහිනෙන් කතා කරනවා කියලා. නින්දෙන් කතා කරනවා, නින්දෙන් කියවනවා. ඒකයි මම මේ ස්ලීප් ක්ලිනික් එකට ආවි කියලා. ඒකට අනිත් කෙනා කියනවලු මම නින්දෙන් ඇහුම් කන් දෙන කෙනෙක්. එනවා අපි දෙන්නා මැච් වෙනවා. ඔයා අසින් නින්දෙන් කතා කරනවා, මම නින්දෙන් ඇහුම් කන් දෙනවා. අන්න එහෙම ඇහුම් කන් දුන්නා නම් ඔය පාවුල් ප්‍රශ්න ගොඩාක් නැහැ. නමුත් අපි සූදානම් නැහැ ඇහුම් කන් දෙන්න. අපි කැමති නැහැ ඇහුම් කන් දෙන්න. අන්න එතකොට කතා කරන්න ලෝභකමකිනුත් ඇහුම් කන් දෙන්න අකමැත්තකිනුත් අපි මේ සමාජීය සම්බන්ධතා පවත්වනවා. මේ ලෝකේ සමාජයට යනවා. ඉතින් ගියාම ඉතින් ප්‍රශ්න ඇති වෙන එක අහන දෙයක් නෙමෙයි. එකම දෙයක් කරන්න තියෙන්නේ අන්න මේ භාසිතේ තුන්හි භාවය. සිහිය පිහිටව ගන්නවා කතා කරනකොට වගේම නිහඬ භාවයේදී. නිහඬ භාවයට වැඩි බරක් තිබ්බට කමක් නැහැ. හැම වෙලේම කතා කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් වචනෙට වැඩිය ගොඩාක් පණිවිඩ කියන්න පුළුවන් නිහඬ භාවයෙන්. ඒකට ගොඩ දෙනෙට නොතේරෙන උත්තර දෙන්න පුළුවන් නිහඬ භාවයෙන්. නිහඬව ඉඳීමත් උත්තරයක්. අපි හිතන්නේ නැහැ වචන බිඳින්න ඕනේ කියලා නේ. එහෙමම නැහැ. අර නිහඬව ඉඳීම තුළ අර ආපු ප්‍රශ්නෙට ලොකු ගැඹුරු උත්තරයක් තියෙනවා. තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඔබ ඇසු පැනයට පිළිතුරු නැත මට. ආපු ප්‍රශ්නෙට පිළිතුරු නැහැ කියලා කියනවා. නිහඬ වෙනවා. අනේ ඒකම ලොකු පණිවිඩයක්. ලොකු පණිවිඩයක්. මොකද අන්න ප්‍රශ්නේ ආපු කෙනාට මොලයක් තියෙනවා නම් තේරෙන්න ඉඩ තියෙනවා මොකද්ද මේ කිව්වේ කියලා. අන්න ඒ විදිහේ දෙයක් මේ කතා කරනකොට වගේම නිහඬව ඉන්නකොට අන්න සිහියක් පිටව ගන්න උත්සාහ ගන්නවා. දැන් සාමාන්‍යයෙන් නිහඬභාවය කියන්නේ හරියට ගෙවන වෘතීන් තමයි. සාමාන්‍ය අපි හිතමු දැන් ඔය තෙරපිස්ට් කෙනෙක් ගාවට වගේ ගියහම එයා මොකද්ද කියන්නේ? එයා කියනවා ඔබට කතා කරන්න සේෆ් ස්පේස් එකක් තමයි මේ තියෙන්නේ. ආරක්ෂිත ඉඩකඩක්. මෙතන කවුරුත් ඔබ ජජ් කරන්නේ නැහැ. ඔබට කලබල වෙන්න ඕන නම්, පැනික් වෙන්න ඕන නම්, පැනික් වෙන්න සේෆ් ඉඩකඩක් මේක. කතා කරන්න සේෆ් ඉඩකඩක් මේක. කවුරුත් ඔබ මේකෙදි ජජ් කරන්නේ නැහැ කියන වගේ අදහසක් මේ තෙරපිස්ට් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළා එයා ගොඩක් වෙලාවට නිහඬ වෙන එක තමයි කරන්නේ. එයා සමහර විට අර කතාව අවුලවන්න පොඩි ප්‍රශ්නයක් දෙකක් අහලා ඊට පස්සේ නිකන් හෝමිලි තැබීමක් තමයි සිද්ධ කරන්නේ. හැබැයි බොහොම සාවධානව අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා. ඉතින් අර කියෝලා 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 අර තමුගේ ප්‍රශ්න කියලා එන එකෙන්ම සුවයක් ලැබෙනවා. අන්න හොඳ තෙරපිස්ට් කෙනෙක් මට හම්බුණා. කියා ගෙවලා ගියත් පාඩු නැහැ කියලා. ගිහිල්ලා කියලා එනවා. මොකද කරන වැඩේ? නිකන් අහගෙන ඉන්න එක විතරයි. බොහොම අවධානයෙන් අහගෙන ඉන්නවා නිකන්. සටහන් සහිතව අහගෙන ඉන්නවා. දැන් නෝට්ස් ලියලිය අහගෙන ඉන්නවා. කියන්නේ සමහර විට ගෙදර ප්‍රශ්නයක් ගැන වෙන්න පුළුවන් නෝට් එක. නමුත් අහගෙන ඉන්නවනේ. අහගෙන ඉන්නවනේ. අන්න එහෙම අහගෙන ඉඳීමම ඒ කෙනෙක්ට ලොකු විවේකයක් සහනයක් දනවනවා. මොකද මේ අවධානය කියන එක ලැබෙන්නේ නැති ලෝකයක්. ඒ වගේ ලෝකයක වෙන කෙනෙක්ගේ කතාවකට අවධානය දෙනවා කියන්නේ හරි දුර්ලභයි. අන්න ඒ අවධානය ගැන තමයි මේ කියන්නේ. මේ භාසිතේ වගේම තුන්හි භාවයේ. නිහඬව ඉන්න වෙලාවෙදී අපිට වෙන කෙනෙක්ගේ කටහඬක් ඇහෙන්නේ. ඉහඳ ඉන්න වෙලාවේදී වෙන කෙනෙක්ට කතා කරන්න ඉඩ ලැබෙන්නේ. අන්න ඒ වගේ වෙලාවෙදිත් මේ විදියට සිහියක් පිහිටව ගන්න, මේ විදියට අවදිව කටයුතු කරන්න උත්සාහ ගන්නවා. අන්න මේ වෙන කෙනෙක් කතා කරන වෙලාවේදී අහගෙන ඉන්නවා කියන අදහස. සාමාන්‍ය අපි හිතුවොත් දැන් ඔය කමටහන් සාකච්ඡාවක වුණත් අදහස ඕක තමයි. මොකද්ද? අන්න ඒ තම තමුන්ගේ අත්දැකීමක් ඉදිරිපත් කරන්න යම් කිසි අවස්ථාවක් දෙනවා. අන්න මේ මම මෙහෙම තමයි පුහුණු කරේ. මෙහෙම පුහුණු කරගෙන යනකොට මට මේ විදිහේ ප්‍රශ්න ගැටලුවක් ආවා, නැත්නම් මේ විදිහේ සිදුවීමක් මගේ දිනදා ජීවිතේ වුණා. ඒකට මම මෙහෙමයි මුහුණ දුන්නේ කියලා අන්න සරලව තම තමුන්ගේ අත්දැකීම් කියනවා. ඊයේ දවසේ කෙනෙක් කියනවා මට මේ තේරෙනවා මගේ ලයිකින් ඇන්ඩ් ඩිස්ලයිකින්. ලයික්ස් ඇන්ඩ් ඩිස්ලයික්ස් මොකද්ද මේ කියන්නේ? මනාප අමනාප ගතිය වෙනදාට වැඩිය ත්‍රීව්‍ර ගතිය අඩු වෙනවා කියලා. වෙනද තරම් තීව්‍ර නැහැ. තාමත් මනාපමනාප තියෙනවා. නමුත් වැඩිය සැර නැහැ. ඉස්සර තරම් සැර නැහැ. මේ කැම මේසෙට ගියාම කැම බෙදා ගන්නවා. නමුත් මේ බෙදා ගන්න දේවල් එහෙම ලොකුවට නිකන් තෝරන්නේ නැහැ. වෙනද තෝරනවනේ. සාමාන්‍ය බුෆේ එකක් කරලා දුන්නාම බුෆේ එකේ තියෙන්නේ ඔක්කොම කැම වේලා එක ಜಾති ගොඩක්නේ තියෙන්නේ. නමුත් එක එක්කෙනාගේ පිඟාන තම තමුන්ට අනන්‍යයි. පිඟා පිඟානට බෙදාගන්නේ තමුන්ගේ පිස්සුවට අනුව තමයි. ඒකත් අඩු වැඩියෙන් සමහර පෝෂන්ස් ලොකුවට සමහර ඒවා පොඩියට බෙදා ගන්නවා. මොකද හේතුව? අන්න මගේ පිස්සුවට අනුව. එතකොට අර එකම බුෆේ එකෙන් බෙදාගත්තට මොකද 100ක් බෙදාගත්තොත් 100ටම අනන්‍ය වූ පිඟානක්, එයාටම සුවිශේෂ වූ පිඟානක් එයා බෙදාගෙන තියෙනවා. අන්න මොකද උනේ? අන්න අර තමුන්ගේ මනාපමනාප අනුව තමයි ඒ දේ සිද්ධ කරන්නේ. එතකොට මේ කෙනා කියනවා මේ විදිහට මනාපමනාප තියෙනවා. හැබැයි ඒවා තීව්‍ර නෑ ඉස්සර වගේ. ඉස්සර තරම් බරපතල සැරට නෑ. තාමත් තියෙන බව තේරෙනවා. නමුත් මේ විදිහට දුර්වල වෙලා බව. දුර්වල වෙලා බව තේරෙනවා කිය කියන්නේ ඒ විදිහේ අදහසක් මේ දැනට ඉදිරිපත් කරනවා. අන්නේ විදිහට තමුන්ගේ අදහස ඉදිරිපත් කරන්න තැනක්. අනේ ඒකකුත් ගොඩාක් වටිනවා මේ විදිහේ පුහුණුවක් කරන කෙනෙක්. එන්නේ එතකොට තුන්හි භාවේ. එතකොට මේ සබහව නිහඬයි. සබහව නිහඬයි. අරයට අවස්ථාවක් දීලා එයාගේ කතා බහට පොඩි ඉඩකඩක් දීම තමයි සිද්ධ කරන්නේ. එන්නේ විදිහේ ඉඩකඩකුත් වටිනවා. අපි හිතනවානේ මේ වචන බින්දින වෙලාව විතරයි කියලා. නෑ. නිහඬව ඉන්න වෙලාව ඊට වැඩිය බල සම්පන්නයි. සාමාන්‍ය ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩවල වැඩියම අර මැසේජ් එක ඩිලිවර් වෙන්නේ නිහඬතාවය තුලින්. එකපාරට මෙහෙම නිකන් සංගීත කණ්ඩයක් වාදනය කළා ඔන්න නිහඬ වෙනවා. මුළු ශාලාවම නිහඬ වෙනවා. කැස්සක්වත් කිඹුමක්වත් නැති ගානට නිහඬ වෙනවා. අන්නේ නිහඬ බව තුල අන්න අර විදිහේ සංගීතේ තව ටිකක් ප්‍රබලව දැනෙනවා. අර පණිවිඩේ බරපතලෙට දැනෙනවා. අන්න ඒ විදිහේ කතා කරන බව වගේම නිහඬ බව පිළිබඳ සිහියක් පිහිටවා ගන්න කියන මෙන්න මේ විදිහේ විවිධ පැතිකඩ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ. එතකොට මෙන්න මේ සියල්ලම මේ වරදින සිහියෙන් දුවන කවුන්ට් ඇති තැන්. එතකොට නිකන් මේක නිකන් අර නිකන් අර ගර්ඩ පවතින කොහොම ක්‍රමානුකූල සිහියක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ විදිහ අවස්ථා ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ වෙනුවට හරිම නිකන් අර කඩාන බිඳගෙන වෙන වෙන පැටලිලි සහගත එන්නේ වගේ අවස්ථා තමයි මේවා. අන්න ඒ අවස්ථා සිහිනුවණින් කරොත් අන්න මේ පුහුණුව ඉතිර පැතිර යන්නේ ඒ අවස්ථාවල. එහෙම නැත්නම් මේක ප්‍රඥාවට බර වෙන්නේ. එහෙම නැත්නම් තමුන් තුළට ආලෝකය ඇතුල් වෙන්නේ. මෙන්න මේ තුවාල තුලින්. මෙන්න මේ ඉඩ කඩ තුලින්. එතකොට ඒක අපි පිළිගන්න සූදානම් නැත්නම් අන්න භාවනාවක් කියලා සමහර විට මෝඩකමක් වෙන්න පුළුවන්. නැවත නැවත පුහුණු කරන්නේ වර්ධනය කරා. එතකොට මෙන්න මේ හිතවිල්ලක් එන්නේ යම්කිසි පණිවිඩයක් අරගෙන. හරදරයක් එන්නේ යම්කිසි පණිවිඩයක් අරගෙන. වෙහසක් පීඩාවක් එන්නේ යම්කිසි පණිවිඩයක් අරගෙන. කෙනෙක්ගේ වචනයක් හා ගැටෙන්නේ යම්කිසි පණිවිඩයක් අරගෙන. අන්න ඒ විවිධ අවස්ථාවල අපි නැවත නැවත උත්සාහ කරනවා මේකී ආකාර සිහිය සමග ගිය නුවණක් පුරුදු කරන්න. අර විදිහට සිහි නුවණින් කටයුතු කරන්න උත්සාහ ගන්නවා. එතකොට අන්න ඒකම තමයි අපේ පුහුණුව තව තව වර්ධනය වෙන්න, තව තව ප්‍රබල වෙන්න හේතු වෙන කාරණාව. එක්තරා විදිහක අපි හිතමු දැන් අපි කෙනෙක් එක්ක වචනෙන් ගැටෙනවා. ඔයා කිව්වේ මෙහෙම නෑ මම කිව්වේ මෙහෙම කියලා. ඔන්න ඔය විදිහේ වාද විවාද කොතෙකුත් අපේ ජීවිතවල තියෙනවානේ. ඒ වෙලාවේදී අපි කොහොම හරි පය පොළවේ ගහලා මේක ඔප්පු කරන්න උත්සාහ ගන්නවා. මම හරි ඔබ වැරදි. මේවමයි සත්‍ය, අනිත් සියල්ල බොරු කියන උත්සාහය තමයි ඔතන තියෙන්නේ. එතකොට අපි හිතමු තමන්ගේ වචනේ හරියට කිව්වා වගේ විශ්වාසයකුත් මේතන ඇතර තියෙනවා. නෑ අනිත් කෙනා මේ කරන චෝදනාව පරාජය කරන්න උවමනාවකුත් මේ දැනට තියෙනවා. ඒතර නැවත නැවත ගැටෙන්න නැවත නැවත වෙහෙස පීඩාවක් හදාගන්න ලොකෝ ඉඩකඩක් මේ තුළ තියෙනවා. එතන මෙන්න මේ විදිහේ ආගියුමෙන්ට් එකකට, මේ විදිහේ වාද හරඹයකට, වචන හරඹයකට යොමු වෙච්ච අවස්ථාවක සාමාන්‍යයෙන් අඩියක් පස්සට ගත්තොත් ඒක අපේ මරණය හා සමානයි. කොහෙටද මේ මරණය එන්නේ? මෙන්න මේ ඊගෝ එකට තමයි මේ මරණය එන්නේ. මමංකාරය, මමත්වය, ඔන්න එකී ස්වභාවයට තමයි මරණය එන්නේ. එතකොට අපි කැමති නෑ මේ මරණයට. අපි ඒක හරිම වෙහෙසක් පීඩාවක් දරනවා. අන්න ඒ වගේ අවස්ථාවක මේ සිහිනුවණින් කටයුතු කළොත් එයාට පොඩ්ඩක් පියවරක් පස්සට ගන්න එච්චරම අමාරු නොවෙන්න පුළුවන්. මොකද අපි මේ එනර්ජි එක වැය කරන්නේ, මේ ශක්තිය වැය කරන්නේ වැඩක් ඇති දෙයකටද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. සාමාන්‍ය වගේ අවස්ථාවක් ගත්තොත් අනවශ්‍ය දෙයක් ගොඩක් වෙලාවට. ඔකට ශක්තිය වැය කරා කියලා වැඩකුත් නැහැ. දැන් පහුගිය දවසක මං මොකද්දෝ එකක් වුණා. දැන් මේ මෙන්න මෙතන බඩපඳුරක් තියෙනවායි, ඒ බඩපඳුර ගාව මේ මෙහෙම වැඩක් තියෙනවායි කියලා මොකද්දෝ වැඩක් කිව්වා. ඉතින් පහුවද ඇවිල්ලා අහනකොට කියනවා, මට ස්වාමීන් වහන්සේ එහෙම පඳුරක් හොයාගන්න බැරි වුණානේ. මොකද්ද හොයපු පඳුර? වේවැල් පඳුරක්. ඉතින් කැලේ පුරා වේවැල්නේ, මට කොහොමද කියලා අඳුරගන්න බැරි වුණා. ඒතර දැන් මම කිව්වේ බඩලු, එයා කියනවා වේවැල්ලු. ඒතර දැන් ඕක ලොකු ආගියුමෙන්ට් එකක් නේ. මේ නෑ නෑ මම කිව්ව වචනේ මට හොඳටම විශ්වාසයි, මං කිව්වේ උඹට බඩ පඳුර ගාවට යන්න කියලා. වේවැල් පඳුර නයි, ඉතින් කැලේ පුරා දෙනවානේ කියලා. ඔය විදිහේ වචන හරමිකට යන්න පුළුවන්. සාමාන්‍ය මට කිව්ව වචනයක් වරදින්නේ නැහැ කියලා වගේ විශ්වාසයක් මටත් තියෙනවා. එහෙම අන්තට්ටුකුත් තියෙනවා. ඉතින් එහෙම වෙලාවට වැඩක් නැහැ නේ ඔක වාද කරලා එයා වැරදි කියලා ඔප්පු කරා කියමු. මොකද ඇති වැඩේ? ආයිඩ වැඩි හොඳයි. දැන් එහෙනම් බට නෙමෙයි, දැන් වේවැල් නෙමෙයි, දැන් බටනේ. එහෙනම් දැන් ගිහිල්ලා කරන්නකෝ කියලා යවුවහම අර පියවරක් පස්සට ගත්තහම, මමගේ වචනේ වැරදින්නේ නැති එහෙනම් කියලා පියවරක් පස්සට ගත්තහම සාමාන්‍ය ඒක ඊගෝ ඩෙත් එකක්. ඒක අපේ මාන්නේ විදිනවා, මානෙට මරණය. එතකොට ඒ වගේ වෙලාවක් අපි හරියට අකමැති ඒ පියවර පස්සට ගන්න. සාමාන්‍ය කොත්තිකුත් වාද කරනවා, වාස් ගන්න වාද කරනවා. සමහර විට ජීවිත කාලෙට තරහ වෙනවා. මොකක් නිසාද? මෙන්න මේ පොඩි පියවරක් පස්සට ගන්න කියාවක් නැහැ. කියාවක් නැහැ. පහුගිය දවසක දැක්කා මේ බීපු මිනිස්සෙක් ආටියකට ගිහිල්ලා කණ්ණාඩියක් ඉස්සරහා ගිහිල්ලා දැන් කණ්ණාඩියෙන් අනිත් පැත්තට යන්න තමයි සූදානම්. කණ්ණාඩියෙන් මිනිහෙක් ඇවිල්ලා ඒ පැත්තට අනිත් පැත්ත විරුද්ධ දිහාවට එන්න හදනවා. ඉතින් මෙයා පැත්තට වෙලා ඉඩ දෙනවා. එතකොට අර මිනිහත් පැත්තට වෙලා ඉඩ දෙනවා. මොකද්ද ඔය තමුසෙ යනවා කො මේ දැන් තමුසෙ ඉඩ දුන්නාම කියලා කිව්වහම ඌත් ඒකම කියනවා. ඉතින් මාර වගේ වලියක් නේ. අවදාන නිම නොවන වලියක්. බොහොම සීරියස්. ඈ ඒ මම පැත්තර වෙලා ඉඳ දුන්නාම මූත් පැත්තර වෙනවා. යන්න යන්න තියෙන වෙලාව නිකුට ඈ. ඊට පස්සේ අර විදියට අමුසේ යනවා කොයි කිව්වම මූත් කියන අමුසේ යනවා කොයි කියලා. ඉතින් ඔන්න ඒ විදිහේ අමුතු හරඹයක් විනාඩි ගණනක් තිබුණ පුරාවට මේ බීබු මිනිස්සයා අර කණ්ණාඩියත් එක්ක සටන් කරනවා. කණ්ණාඩි ඉන්න මිනිහට ගහන්න යනවා. ඒක මූත් ගහන්න එනවා. මේක ඉවරයක් නැහැ. එතකොට අපි ඕකට hina වුණාට මොකද? අපි ළඟ තියෙන්නේ ඔන්න ඒ වගේ හරඹයක් තමයි. මේ කවුද මේ මේ පිස්සෙක් එක්ක කරන හටනක් තියෙන්නේ. බලනකොට මගේම තමයි පිස්සුව තිවිලා තියෙන්නේ, මගේම තමයි මෝඩකම තිවිලා තියෙන්නේ. නැත්නම් බාහිර ලෝකෙ නෙමෙයි, බාහිර ලෝකෙ නෙමෙයි. දැන් පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා, මේ කෙනා එක ගනුදෙනු කරනකොට මට හරියට කරදර වුණා. හරියට කරදර වුණා එයා නිසා. එයා එක ගනුදෙනු කිරීම මේ 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 හරි ප්‍රශ්නයක්. ඉතින් මේ 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 ඒ වේවාගේ කෙනෙක් නැති වුණා නම් මට පහසුයි කියලා ඔන්න ඇවිදී කියනවා. ඒතර මං කෝ ඉතින් අපිත් ගනුදෙනු කරානේ දවස්වල. අපිටත් ඔය විදිහේ මේ අවශ්‍යතාවලට ගනුදෙනු කරන්න සිද්ධ වුණානේ. ඇයි ඔයාට විතරක් මේ ප්‍රශ්නයක් ආවේ? ඔයාට විතරක් විශේෂයක් කරා වෙන්න බෑනේ. ඊට පස්සේ මෙයා කියනවා, නෑ නෑ මම ඉන්නවට කැමති නෑ. මටම තමයි මේ ඉලක්ක කරලා කිව්වේ. මම මේ 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 විදිහල් වචන තමයි මට කිව්වේ කියන ඔය විදිහට කියනවා. මං කෝ ඉතින් ඒ පුද්ගලයාගේ යම් යම් දුර්වලතා තියෙන්න පුළුවන්. නමුත් ඔයා තමයි දුර්වල. ඔයා මොකටද දුර්වල? ඔයා එයාත් එක ගනුදෙනු කිරීමේ දක්ෂ නැහැ. ඒකයි ඔච්චර පැටලෙන්නේ. එහෙනම් ඇයි අපිත් ඔය විදිහටම ගනුදෙනු කරන්නේ? අපිත් මේ 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 ඔය වැඩ කටයුතු ටික සිද්ධ කරගත්තානේ. ඇයි ඔයා දුර්වල වතන? අන්න ඔයා එයාත් එක ගනුදෙනු කරන්න දක්ෂ නැහැ. ඔයා එයාක ගැටෙන්න යනවා. ඒ කියන්නේ මේ ඔය කොයි අකාඩුණත් පොඩි නිකන් පොඩි දොළපිදේනියක් තමයි ඉල්ලන්නේ. ඒක දුන්නහම උගේ කරදරයක් නැහැනේ. දැන් වද කුකුල් බිල්ලක් කියලා නෝ කුකුලා මරන්නේ නැහැ. අර අර කර්මලේ පොඩ්ඩක් තුවාල කරලා ලේ බින්දුවක් ගාලා දෙනවා. ඒක තමයි දෙන්නේ ගොට්ටට. එතකොට ඉතින් ඒ ලේ බින්දුව දෙන්න බැරි වුණාත් ඉතින් එහෙම වලියක් තමයි. උඹට ඕනේ මේකද ආවෝක දුන්නහම දෙයක් නැහැ. ඒක ලොකු දෙයක් නැහැ. දැන් මෙහෙ වුණා කන්දකට නැගලා එනකොට චෙක් පොයින්ට්ස් ගණනාවක් තියෙනවා. ඈ ඔෆිස් එකේ චෙක් පොයින්ට් එකක් තියෙනවා. එතකොට ඒ චෙක් පොයින්ට් එකට ඒ අවශ්‍ය දේ දෙන්න ඕනේ. ආ මොකද්ද ආ මම මෙයා අලුතින් ආපු කෙනෙක්. මෙන්න මගේ විස්තර දරනවා කියලා ෆෝම් එකක් පුරවලා එන්න ඕනේ. එහෙම නැතුවත් ඔෆිස් එකේ මහත්තයාගෙන් බේරෙන්න බෑ ඊට පස්සේ. ආවම මේකට ගන්නෙ නෑ කියලා එනවා. ඉතින් හරිනේ මේ මනුස්සයාගේ තැන. ඈ ඒ පොඩි වැඩක් තියෙන්නේ ෆෝම් එක පුරවලා එන්න බැරිද? එච්චරට ලොකු කමද? එහෙම එකක් නෑ. ඒ ඔෆිස් එකට දැනුවත් කළා ඒක හරහා එන්න. ඒක ඒකට ලොකු වෙලාවක් වෙහෙසක් යන්නේ නැහැ. අන්න ඒ දැනුවත් කිරීම ඒක කරාම එතනින් ඒ ග්‍රීන් ලයිට් එකපත් වෙනවනේ. ආ එතනින් ගිහගේ. ඊට පස්සේ අතරමැද තියෙනවා රිලැක්ස් චෙක් පොයින්ට් දෙක තුනක්. දැන් රිලවටත් පොඩ්ඩක් සැලියුට් එකක් ගහන්න ඕනේ. එහෙම නැතු ඌට තග දාගෙන આવොත් එහෙම කෙලිම පයින්නවා බෙල්ලට. බෙල්ලටම පයින්නවා. ආයේ අතරමැද නවතින්නේ නැහැ. ඈ ඌටත් පොඩි සැලියුට් එකක් ගහලා අල්ලේ මචං අපි පොඩ්ඩක් ගිහිල්ලා එන්නම් කියලා. ආහම එන පොඩ්ඩ එන එකට එන්න ඕනේ කියලා අන්න ඒ විදිහට උගෙනුත් අවශ්‍යකම් ලැබෙනවා. දැන් ඔය රිලෝ එක ගහගන්න ගිහලා ඇති වැඩේ මොකද්ද? ඊට පස්සේ කූඩැල්ලෙකුත් ඔන්න මැනගෙන මැනගෙන ඇවිල්ලා කකුලට ගොඩ වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක සිහියක් කල්පනාවක් නැත්තම් සිහිනුවණක් නැත්තම් අන්න මොකද වෙන්නේ? එක්කෝ ගෙදර ගිහිල්ලා බලනකොට අන්න මේ කලිසමේ ලේ පුරාවට අන්න නිකන් මාසේ මාරු වෙලා වගේ ලේ. කොහෙද? ආ මේ පැය ගානකට කලින් හරියට ගිහිල්ලා බලනකොට කූඩැල්ලේ කාලා උගොන්න ගියාමත් ලේ ආයි නිකන් උට පෙරේත කමත් වැඩි. ඉතින් පීලා වමනෙ කළා වම තමයි කූඩැල්ල ආවර වෙන්නේ. ඉතින් අර කලිසම පුරාවට ලේ පිහියනමක් වගේ ලේ. ඉතින් හරි ලස්සනයි බලන්න. ඔය සාමාන්‍ය අලුත් කට්ටියේ මාම හොඳ ලස්සන තරමක් ඇඳගෙන වැඩේ පටන් ගන්නවා. පහුවදා වෙනකොට හරක් මරලා වගේ සරමින්. අර කූඩැල්ලෙන් දෙන්නේ ගියාම ඇති ඒක වෙන්නේ. අන්න මොකද වුනේ? ඌටත් පොඩි ගෞරවයක් තියෙන්න ඕනේ. ආ කූඩැල්ලෙක් මෙහෙම ආවම පොඩ්ඩක් ඒකටත් පොඩි අවධානයක් දීලා ඌව පොඩ්ඩක් අන්න එහාට මෙහාට කරා ඌ ආපහු බහලා යනවා. නැත්තම් බෑ කරන්න. ඒ විදිහේ චෙක් පොයින්ට්ස් තියෙනවා. ඒකට ඒ තැන් වලට පොඩි පොඩි ඒ දොළබිඳේනියක් දුන්නා නම් එච්චරම අමාරු නෑ. අන්න ඒ විදිහේ දෙයක් තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්තම් අපි හරි මෝඩයි කියලා තමයි කියන්න පුළුවන්. මොකද මේ අනවශ්‍ය දේවල් එක මේ රීලව් එක ගහගෙන ඇති වැඩේ මොකද්ද? එහෙම නැත්නම් මේ කූඩැල් එක එක්ක මරා ගන්න ගිහිල්ලා ඇති වැඩේ මොකද්ද? ওই විදිහටනේ මේ ජීවිත කාලයක් පුරාවට ශක්තිය අය කරන්නේ. අන්න අදක්ෂයි. මෝඩකමක් ඔය තියෙන්නේ. ඒ වෙනුවට දක්ෂ නම් අඩියක් පිටපැත්තට ගත්තොත් අඩියක් පස්සට ගත්තොත් ඒක නිකන් මහා නිකන් ඊගෝ ඩෙත් එකක් තමයි. නමුත් ඒකම තමයි මේ ට්‍රේනින් එක. තමුන්ගේ මොකද්ද කියන්නේ තමුන්ගේ බැටල්ස් pick your battles කියන්නේ ඔබගේ සටන් බිමවල් තෝරගන්න. හැම බැටල් එකම කරන්න යන්න එපා. හැම බැටල් එකම කරා කියලා වැඩක් නැහැ. වැඩක් නැහැ. ඒවා ශක්තිය වැය කරා කියලා වැඩක් නැහැ. කළ යුතු හටන් තියෙනවා. කළ යුතු හටන් තියෙනවා. හර කියන්නේ නිකන් මොකද්ද? necessary conflict කියලා වචනයක් කියනවා. මොකද්ද? අත්‍යවශ්‍ය ඝට්ටන තියෙනවා. අන්න ඒවා මගහැරියොත් අනාගතයට තව අමාරුයි. necessary conflict කියලා කියන්නේ එහෙම සටන් තියෙනවා. ඒ වගේ වෙලාවට සටනට යන්න වෙනවා. මොකද හේතුව මේක මෙතනින් කැඩුවේ නැත්නම් ඊළඟට පොරෙන් කපන්න තමයි වෙන්නේ. නියපොත්තෙන් කපන්න ඕන. නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාවේදී පොඩි වෙහෙසක් නමුත් පොඩ්ඩක් argument එකකට හටනකට යන්න වෙනවා. දැන් නෝනා මහත්තයලා අතර උනා සමහර විට පොඩ්ඩක් අටන් කරන්න වෙනවා අනාගත යහපත සඳහා. අනාගත සුභ සිද්ධිය සඳහා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? මේකට මොළු පාත් කරගෙන පාත් කරගෙන පාත් කරගෙන ගියොත් අන්න හුස්ම ගන්න බැරි තරමට බෙල්ලම හිර කළා තමයි නවතින්නේ. ඒකින්ද මෙතනින් එහාට එන්න එපා. මේ මගේ සීමාව. මේ අතේ දුරින් ඉන්න ඕනේ කියන පොඩි මතක් කිරීමක් වටිනවා. එහෙම නැත්නම් අමාරුයි පොඩ්ඩක් ඒක සඳහා ඉතින් ඔය පාරක් ගහන්න වෙන්න තිත තියෙනවා. අතේ දුරට ආවම නම් වැඩිවර ළඟට ආවම ඒ දුරින් ඉන්නකොට ප්‍රශ්නයක් නැහැ. ඒක පනලාවනේ. අන්න එතකොට වඩිනව දන්නේ නැතුව පාරක් ඒක ඒ අවස්ථාවේදී වෙහෙසක් දැනෙවුවට දෙපාර්ශවයට මම කියන්නේ අනාගත සුභසිද්ධිය සඳහා ඒක හේතු වෙන්න පුළුවන්. කෙටි කාලීනව වෙහෙසයි ඒක. මේ ගැහුවනේ මට කියලා හිතෙන්න පුළුවන්. ඒකමක් නෑ. එතන පණිවිඩයක් තියෙනවා. ඒ අර අර ඩේන්ජර් සෝන් එකට එන්න එපා. ආමානේ අර භික්ෂුවකට තියෙන අත්පස. අත දික් කරාම ආමානේ මීටරයක් වගේ අහුවෙනවනේ. දැන් මගේ අතට නම් මීටරයක් වගේ අහුවෙනවා. අන්නේ මීටරේ වගේ වට අපසරිය ඇතුළට එන්න එපා. අත්පසෙන් එහා තමයි ඉන්නේ. පසෙන් එහා තමයි ඉන්නේ. අත්පසෙන් ඇතුළට එන්නේ නැහැ. ඒක සාමාන්‍ය අර අර මොකද්ද කියන්නේ? අර ඒක නිකන් අර සමුන්ගේ ප්‍රියය කට්ටියේ ඉන්න නිකන් නෝන මහත්තයලා ඉන්න දූ දරුවෝ ඉන්න සෝන් එකක් නේ ඔක. ඒ වගේ එකක් පැවිද්දෙට නැහැ සාමාන්‍යයෙන්. පැවිද්දෙක් ඒක අන්න අතහැරලා තියෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් අත්පස තමයි පැවිද්දක් තියෙන්නේ. සාමාන්‍ය වෙන පැවිද්දෙක් වුණත් අත්පසින් වාඩි වෙන්න කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. අත්පස පන්නලා එන්නේ නැහැ ඊට වැඩි ගොඩක් ළඟට. වෙන පැවිද්දෙක් වුණත්. අන්න එතකොට මේ අත්පස කියන ඉඩ තියෙනවානේ. අන්න ඒ ඉඩ මේන්ටේන් කළ යුතුයි. අර නිකන් කියන්නේ නිකන් අර හිත හොඳ ගෑණි හැමදාම වඩින් කියලා. එහෙම වෙන්න ඕනේ නැහැ. ඒ වෙනුවට අන්න පොඩ්ඩක් නිකන් necessary conflict කියලා එකක් තියෙනවා. අවශ්‍ය හටන් තියෙනවා. මේ විදිහ හටන් තෝරාගෙන කළ යුතුයි. ඒක කරන්නේ ගොඩක් මේ මේ වෙලාවේ වෙහෙස වුණාට අනාගතයේ බොහොම යහපතක් සඳහා පිටන්න පුළුවන්. මොකද හේතුව කියලා තියෙන තේරෙනවා. මෙතන පණලා ගියොත් ගුටි කන්න වෙනවා. මේහිර පැන්නොත් ගුටි කන්න වෙනවා කියන අදහස දන්නවා. ඒක ඇති ඒක හොඳයි. මේ විදිහට යම් කිසි විදිහක මේ පියවරක් පස්සට ගන්නවා කියන එක මරණයක් තමයි මාන්නයට නම්. ඊගෝ එකට නම් මරණයක් තමයි. නමුත් අන්න මේ පුහුණුව පැත්තෙන් ගත්තොත් ප්‍රඥාව වර්ධනය වෙන අවස්ථාවක්. සුදුසු වෙලාවක පියවරක් පස්සට ගන්න මම මැලි වෙන්නේ නැහැ කියන අදහස. එතන මේ මොකද්ද මේ ඊගෝ ඩෙත් එකක් තමයි මෙතන තියෙන්නේ. ඒ විදිහට මේ ප්‍රැක්ටිස් එක කියන්නේම එක්තරා විදිහකට අර මැරෙන්න කලින් මරණය අත්දකිනවා වගේ. ඊගෝ ඩෙත් එකක් කියන්නේ මරණය අත්දැකීමක්. මේ විදිහේ අමාරු අපහසු දෙයක් එක ගනුදෙනු කරනවා කියන්නේ මරණය අත්දැකීමක්. ඒ දේ අත්දකිනවා. ඒ දේ නැවත නැවත අත්දකිනවා. මොකක් සඳහාද? මෙන්න මේ කී විදිහේ සිහිය සමග ගියපු සිහිය සමග මොස් වෙන ප්‍රඥාවක් සඳහා. ඒක හැම වෙලේම එන්නේ අර විදිහට තුවාලයක් වගේ තැනකින් තමයි. මූණ්ඩ එකකින් තමයි දේ එන්නේ. නමුත් ඒ ප්‍රමවේදේ තුළින් තමයි අපි තුල මේ කී විදිහේ පුහුණුවක් මේ කී විදිහේ ප්‍රඥාවක් වර්ධනය වෙන්නේ. අපි ඒක මගහරිනවා නම් මේ එන කරදරේ මගහරිනවා නම් මේ එන හිතවිල්ලට ද්වේෂ කරනවා නම් අපිට පැහැදිලිව කිව හැකි මේ පුහුණුව බාර ගන්න සූදානම් නැහැ. තාම මේ පුහුණුව ඉතිර පැතිර යන්න දෙන්න සූදානම් නැහැ. තාම කියනවා හුස්මෙම හිත තියෙන්න ඕනේ. සිතවිලි එන්න බෑ. මේ විදියට සද්ද නැති වෙන්න ඕනේ. සද්ද තියෙන්න බෑ. වටපිටාවේ කට්ටිය නැති වෙන්න ඕනේ. වටපිටාවේ කට්ටිය ඉන්න බෑ කියලා ඔය විදිහට කියනවා. කියන්නේ මොකද? අර මෝඩකම තමයි ප්‍රකාශ කරන්නේ. වෙන මොකුත් නෙමෙයි. හිතවිල්ලක් අහම ඒ හිතවිල්ල ඝට්ටනයක් තමයි. නමුත් ඒක ආයුතු හිතවිල්ලක් එන්නේ. නොආයුතු හිතවිල්ලක් කවදාවත් එන්නේ නැහැ. ඒතර සමහර කෙනෙක් කියනවා කාලයකට මගේ හිත තැම්පත්. කාලයකට මගේ හිත ඇවිස්සීලා. ඒතර මම මේ ඇවිස්සිච්ච කාලෙදි කොහොමද මේක තැම්පත් කරගන්නේ? ඇවිස්සිච්ච කාලෙදි තැම්පත් කරන්න ඕනේ නැහැ. ඒ වෙනුවනේ ඇවිස්සිච්ච බවත් එක්ක ඉන්න. ඒකම තමයි පුහුණුව. අන්න මේ හිත ඇවිස්සීලා ඒ අවිශ්වාසණයකත් එක්ක ඉන්නවා. විශ්වාසයෙන් ඉන්නවා. පුහුණුව පිළිබඳ විශ්වාසයෙන් ඉන්නවා. අන්න එහෙම ඉඳියොත් අන්න ඒක තමයි නියම ප්‍රතිපදාව. ඒක තුලින් තමයි අර කී විදිහේ සිහියක් ශක්තියක් වර්ධනය වෙන්නේ. හැමදාම එකම විදිහට පවතින්නේ නැහැ. භාවනාව උනත් හැදෙනවා බිඳෙනවා හැදෙනවා බිඳෙනවා ඔහොම තමයි ওই ක්‍රියාවලිය. ඒක බිඳෙන වෙලාව අපි ප්‍රතික්ෂේප කරනවා නම් අනේ එතකොට වැරදුනා. එතකොට රජ වෙන්නේ අර කී විදිහේ මෝඩකම. අන්න ඒක නිසා ටිකෙන් ටික නැවත නැවත මෙන්න මේ කී විදිහේ වරදින පැටලින තැන් මේ වරදින පැටලින තැන් පිළිබඳ තමයි භාග්‍යතුන් වහන්සේ මේ නැවත නැවත සඳහන් කරන්නේ. ඒ වගේ තැන්වලදී සිහිය පිහිටව ගන්න සිහිය සමග ගියපු නුවණක් අන්න ප්‍රඥාව මුසු වෙනවා. ප්‍රඥාව මුසු වෙන අවස්ථාව තමයි මේක. ආලෝකය ඇතුල් වෙනවා. ආලෝකය ඇතුල් වෙන අවස්ථාව තමයි මේක. අර විදිහට තුවාලේ තුලින් තමයි ආලෝකය ඇතුල් වෙන්නේ. නෑ මේ වරදින තැන තුලින් තමයි ආලෝකය ඇතුල් වෙන්නේ. මේ පැටලුණු තැන තුළින් තමයි ආලෝකය ඇතුල් වෙන්නේ. මේ ඉතිරි ඉරියව් අතර සන්ධි අතරමැද ඉරියව් වලින් තමයි ආලෝකය ඇතුල් වෙන්නේ. මේ කනකොට බොනකොට වගේ විවිධ අවස්ථාවල තමයි ආලෝකය ඇතුල් වෙන්නේ. හරි හරි කී විදිහට ඇඳුම් අඳිනකොට, බොත්තම් දානකොට, සිප්පර් වහනකොට ඔය වගේ අවස්ථාවල තමයි ආලෝකය ඇතුලේ. මෙන්න මේ විදිහට නැවත නැවත මෙන්න මේ අතරමැදි අවස්ථා, මේ වරදින පටලෙන අවස්ථා, මේ කරදරයක් වුණ අවස්ථා, මේ විදිහට අනතුරක් වුණ අවස්ථා, අන්න ඒ වගේ අවස්ථාවල ගොඩාක් අපේ මේ පුහුණුව වර්ධනය වෙන සුළුයි, ගොඩාක් මේ පුහුණුව ප්‍රඥාවට බර වෙන සුළුයි. ඉතින් තම තමුන්ට ඒ විදිහේ ප්‍රඥාවක් වඩ වර්ධනය කර ගැනීම සඳහා අද දවසේ මේ කතා බහත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද දිනෙත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපගේ සතිමත් බව දියුණු කර ගැනීම පිණිස ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. වැඩසටහන ආරම්භයේදීම ස්වාමීන් වහන්සේ කිව්වා සාහිත්‍යයේ සඳහන් වාක්‍යයක් අරගෙන, මොකද්ද මේ "The wounds is the place where the light entered" කියලා. ඉතින් මොනවාද මේ වූන්ස්, කොහෙද මේ ලයිට් එක තියෙන්නේ? ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා වූන්ස් තමයි එදිනදා ජීවිතයේ අපිට ඇති වෙන බාධා. මේ බාධා සිතුවිලි වෙන්න පුළුවන්, වටපිටාවෙන් එන බාධා වෙන්න පුළුවන්. ඉතින් ලයිට් එක කියන්නේ මොකද්ද? මේ බාධාව ප්‍රඥාව තුලින් දැකලා ඊට මුහුණ දෙන්නේ කොහොමද? ඒක තමයි ප්‍රඥාව වැඩෙන අවස්ථාව. එහෙම කියලා ස්වාමීන් වහන්සේ අපිට මතක් කරනවා. අපි සතිමත් බව වඩනකොට විවිධ බාධා එනවා. මේවා ආධුනිකයෙකුට මුල් අවස්ථාවේදී නොවෙන්න පුළුවන්. මොකද මුල් අවස්ථාවේදී උපදෙස් දෙන්නේ හුස්ම රැලි කීපයක් බලන්න, සක්මනේදී පීවර කීපයක් යන්න පුළුවන්ද කියලා බලන්න, ඕතුලින් ගිහිල්ලා යම් දුරකට පරිණත බවක් ඇති වෙනකොට අපේ ප්‍රතිපදාවේදී මේ බාධා ඉතා විශාල වෙලා ඒවා කරදර කියලා දැකලා ඒවා සමග ගැටෙන්න යනවා. ඉතින් නමුත් මෙය බාධාවක් නෙවෙයි, සතිය සහ ප්‍රඥාව මුහු වෙන අවස්ථාවක්, ප්‍රඥාව සතිය මුහු කරා යන අවස්ථාවක් කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඉතින් කලින් සඳහන් කර පරිදි ආධුනිකයෙකුට මේක මේ தත්ත්වය නොවෙන්න පුළුවන්. බොහෝ වෙලාවට ටික කලක් ප්‍රතිපදා වඩපු කෙනෙකුට මෙහෙම කරගෙන යනකොට මේ දේවල් බාධා විදිහට දැකලා ඒ සමග ගැටෙන්න යන්න පුළුවන්. ඉතින් මෙහෙම වඩන කෙනෙකුට කොහොමද මේ தත්ත්වයට අනුග්‍රහ කරන්නේ? ඒ සම්බන්ධයෙන් තමයි අද දිනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද ගාථා පාඨය මූලික කරගත්තේ. ඉතින් එහිදී මේ සති සම්පජඤ්ඤ ප්‍රඥාව වඩන්නේ කොහොමද කියලා අවස්ථා ගණනාවක් සඳහන් කරා. එහිදී කියනවා ඉදිරියට පසුපසට ගමන් කරනකොට, දෙපස බලනකොට, අත්පා හකුලනකොට, දිග හරිනකොට, ඇඳුම් ඇඳීමේදී, ස්වාමීන් වහන්සේලා සිවුරු පොරෝණ අවස්ථාවවලදී, කන බොන විට, මේ සියල්ල සතියෙන් කරනවා. ඊට අමතරව පන්වහන්සේ තවදුර සඳහන් කරා කන බොන බුදින කියලා. මේවා තීරුම් ඉතාමත් සරලව ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඊට අමතරව මලමුත්‍රා පහ කරනකොට, යාමීම් හිටගෙන ඇවිදින නිදිනකොට, වචන කතා කරනකොට, ඒ වගේම නිශ්ශබ්දතාවයත් මේ සති සම්පජඤ්ඤේ කොටස් වශයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරා. ඉතින් සතිය වඩන ආධුනික අය මෙතන ඉන්න පුළුවන්. ඒ වගේම යම් දුරකට සතිමත් බව පුහුණු කර පරිණත තත්වයට පත් වෙච්ච අය ඉන්න පුළුවන්. ඉතින් එහෙම ආධුනිකයෙකුට ඉදිරියට යාමේදී පූර්ව දැනුම් දීමක් වශයෙන්, එහෙම නැත්නම් ඇඩ්වාන්ස් වෝනින් එකක් කියන්න පුළුවන්, මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒකට ප්‍රඥාවෙන් මුහුණ දෙන්න ආධුනිකයෙකුට ඉදිරියට, එහෙම නැත්නම් ආලෝකයක්, එහෙමත් නැත්නම් ප්‍රඥාව දියුණු වෙන අවස්ථාවක් කියලා මේ தත්ත්වය සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ සියලු කාරණා ඇතුළත් කරලා තමයි අද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව ඉදිරිපත් කරේ. ඒ වෙනුවෙන් අපේ ස්වාමීන් වහන්සේට අපි පාද නමස්කාර කොට ගෞරවය පුද කරනවා. වැඩසටහනේ රෙකෝඩින් එක නිස්සරණ වනයේ වෙබ්සයිට් එකෙන් එහෙම නැත්නම් YouTube channel එක හරහා හෝ Facebook හරහා නැවත සමන් දෙන්න පුළුවන්. එහෙම කාට හරි නැවතත් ධර්මදේශනාවට සමන් දෙන්න උවමනාවක් අවස්ථාවක් තිබෙනවා නම්. ඊළඟට තිබෙන්නේ අද සතිමත් බව පුහුණු කරන්නන් සඳහා අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් සකස් කරන ලද අත් පත්‍රිකාව ඔබ සියලු දෙනා සමග බෙදා ගැනීමටයි. මෙහෙම සතිමත් බව පුහුණු කිරීම පටන් ගන්නා අයෙකුට මූලික උපදෙස් සඳහන් වන වීඩියෝ පටි දෙකක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහය ඇතිව නිර්මාණය කළා තිබෙනවා. එහිදී සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මේ වීඩියෝ පටි දෙක කරුණු සඳහන් වෙන්නේ. මූලිකවම මේ වීඩියෝ පටි දෙක බලලා ඉතාමත් හොඳ අදහසක් ඇති කරගන්න පුළුවන් ආධුනිකයෙක් වශයෙන් සතිමත් ඇවිදීම කරන්නේ කොහොමද, සතිමත් හිඳ ගැනීම කරන්නේ කොහොමද කියලා. වඩාත් වැදගත් වෙන්නේ තමුන්ගේ පුහුණුවයි. ඒ සඳහා දිනයක වෙන් කරගත්තු වේලාවක් ඇතුළත ඉතාමත් සුළු කාලයක් හෝ පුහුණුව කරන්න පුළුවන්. ආරම්භයේදී විනාඩි 5ක් පමණ සතිමත් ඇවිදීම, සතිමත් හිඳ ගැනීම ලෙස පටන් ගන්න පුළුවන්. මූලිකවම උපදෙස් දෙන්නේ සතිමත් ඇවිදීම සිදු කරලා ඉන්පසු සතිමත් හිඳ ගැනීමකට යන්න කියලා. තමන්ගේ පුහුණුව සුළු වශයෙන් දික් කරන්න පුළුවන් විනාඩි 5, විනාඩි 10, 15, 20 මේ ආකාරයට. සතියක් පමණ තමන්ගේ පුහුණුව සිදු කිරීමෙන් පසු සම්පූර්ණ කාලය පැය දෙකක් පමණ ගත වීමෙන් තමුන්ගේ අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. එම අත්දැකීම් ගෞරවනීය ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරලා වැඩිදුරටත් උපදෙස් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ අත්දැකීම් ලියන්නේ කොහොමද කියලා මේ සඳහන් කරලා තිබෙනවා. උදාහරණයක් ලෙස තමුන් සතිමත් ඇවිදීම පටන් ගන්නකොට කොහොමද මම දැන් මෙතන කියලා අරමුණු කරගෙන පාදයට දැනෙච්ච විදිහ, අවට සද්දවලට, අවටින් එන බාධා වලට හිත ගියාද, එහෙම නැත්නම් ඇවිදිනකොට පායට දැනෙච්ච විදිහ, පොළවේ රළු ගතිය, තද ගතිය, එහෙම නැත්නම් පාදයේ බර මාරු වෙන විදිහද, දකුණෙන් වමට, වමෙන් දකුණට, මේ ආකාරයට විස්තර ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට සතිමත් පරියන්කේදී නම් මූලික අරමුණේ මොකද්ද, ආනාපාන සතියද, එහෙම නැත්නම් උදරයේ පිම්බීම හැකිලීමද, මේ දැනිච්ච ආකාරය, පටන් ගත්තේ කොහොමද, අවට බාධා ඇති වුණාද, බාධා ඇති වුණාට ඊට මුහුණ දුන්නේ කොහොමද, මේ පිළිබඳ වික්ෂිප්ත භාවයක්, තරහක් දැනුණාද, මේ දේවල් සියල්ල අතුරුවත් කරලා ඊටත් අමතරව එදිනදා ජීවිතයේදී කොහොමද තමුන් සතිය පුහුණු කරේ, තමුන්ගේ සතිමත් බව ප්‍රයෝජනවත් වුණේ කොහොමද කියලා විස්තර ඇතුළත් කරන්නත් පුළුවන්. එම විස්තර ඇතුළත් තමුන්ගේ වාර්තාව Google Form එක හෝ email address එක මෙහි තිබෙනවා. ඒ හරහා අප වෙත ලැබෙන්න සලස්වන්න පුළුවන්. වැඩසටහන සෑම දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් 11:30 සිට 1 දක්වාත්, නවසීලන්ත වේලාවෙන් 11:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. Zoom link එක ප්‍රසවීම අංකය හා මුරපදය මෙහි සඳහන් කරලා තිබෙනවා. සියලු දෙනාගේම ඉල්ලා සිටින්නේ වැඩසටහනට හික්කමන සම්බන්ධ වෙන්න, අලුත් අය වැඩසටහනට සම්බන්ධ වීමට උනන්දු කරගන්න. ඒ තමුන්ටත් තමුන්ගේ පුහුණුවටත් මහත් සේ උපකාර වෙනවා. මොකද ස්වාමින් වහන්සේලා මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ නොයෙකුත් බාධා ඇතුව. ඉතින් හරි දුර්ලභ අවස්ථාවක් එහෙම ලයිව් වැඩසටහනකට සම්බන්ධ වෙලා ස්වාමින් වහන්සේලාගෙන් උපදෙස් ගන්න. ඉතින් හැකි පමණ නවකීන්ව වැඩසටහන සම්බන්ධ කරවන්න උත්සාහ කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඊළඟට තිබෙන්නේ අද දිනේ අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. අප සමග දැන් සම්බන්ධ වන පූජනීය ධම්මගුප්ත ස්වාමීන් වහන්සේව පාද නමස්කාර කොට අපේ වැඩසටහනට පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඇහෙනව නේද?
ඇහෙනවා ස්වාමීන් වහන්ස, ඇහෙනවා. අද බන්දුල මාම තමයි ස්වාමීන් වහන්ස අපේ වාර්තා ඉදිරිපත් කරන්නේ. මම බන්දුල මාමට ආරාධනා කරනවා අද දිනේ අපිට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කරන ලෙස.
අවසරයි ස්වාමීන් වහන්ස, ප්‍රථමයෙන්ම ඔබ වහන්සේ සාකච්ඡාව ධම්සභා මණ්ඩපෙට ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගන්නවා. අද දින ස්වාමීන් වහන්ස එක වාර්තාවක් අපිට ලැබිලා තිනවා, ඒ ඉදිරිපත් කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස. පරයන්ක භාවනාව, ආනාපාන සති භාවනාව කාලය පැයක් පමණ ආනාපාන සති භාවනාවේ යෙදී සිටින විට ආරම්භයේදී හුස්ම ඇතුළු වන විට නාස්කුහරය අගට සිසිල්ව වදින බවත්, නාස්කුහරය පුරවා රළුව තදට ඇතුළු වන බවත්, උස්කුහරය හොඳින් පිම්බෙන බවත්, හුස්ම පිට වෙන විට නාස්කුහරයේ පිටත උඩුතල අවට රස්නයට පිටවන බවත්, උරස් කුහරයේ හැකිලෙන බවත් අද්දුටු වෙමි. මෙලෙස යම් වේලාවක් සිටින විට ඇතුල්වන හා පිටවන හුස්ම රැල්ලෙහි මුල මැද අග යන අවස්ථාවේද අවධානය යොමු කළෙමි. හුස්ම රැල්ල පටන් ගැනීම සියුම්වත් මැද ඉතා හොඳින් පිම්බෙන බවත්, අග නැවත සියුම් වන බවත්, ඉන්පසු යම් හිඩැසක්කුත් හුස්ම රැල්ල පිටවන විට සියුම්ව ක්‍රමක්‍රමයෙන් අඩුවී යන බවත්, ඉන්පසු නැවත හිඩැසකුත් දුටු වෙමි. දෙවැනි හිඩැස පළවෙනි හිඩැසට වඩා කෙටි බව දුටු වෙමි. මෙසේ හුස්ම රැල්ල ඇතුල්වීම හා පිටවීම චක්‍රාකාරව සිදුවන බවත්, ක්‍රමක්‍රමයෙන් එය ඈතට ඈතට ගොස් සියුම් වන බවත් අත්විඳෙමි. මෙසේ ඇතුල්වන හා පිටවන හුස්ම රැල්ල හොඳින් නිරීක්ෂණය කරමින් සිටින විට ක්‍රමක්‍රමයෙන් හුස්ම රැල්ල තුනී වී ගොස් නැවතෙන බවත් අත්දුටු වෙමි. නාස්කුරයේ අග දෙස අවධානය යොමු කරගෙන සිටින විට නැවත හුස්ම රැල්ල යන්තම් දැනෙන්නට පටන් ගනී. නැවත නොදෙනී යයි. මෙලෙස කීප වාරයක්ම කරන විට හුස්ම රැල්ල නොදීම නොදෙනීම සිටීමට ටික වේලාවක් හැකියාවක් තිබේ. එහිදී ශබ්ද සහ ශරීරයේ වේදනාව ඈතින් වගේ දැනෙන්නට පටන් ගනී. මට මෙසේ බොහෝ වේලාවක් හුස්ම රැල්ල නොදෙනී සිටීමට නොහැකියි. මා මෙතෙන්දී කළ යුත්තේ කුමක්දයි කියා පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වාර්තාවේ අවසානයේ ස්වාමීන් වහන්සේ.
හොඳයි, දැන් මේක මුලේ ඉඳලම අපි බැලුවොත් හොඳටම ආරම්භයක් තියෙනවා. ආරම්භය කියන්නේ මුලින් හොඳට තේරුම් අරගෙන තියෙනවා ඇතුල් වෙන හුස්ම මොන වගේද, පිට වෙන හුස්ම මොන වගේද, ඊළඟට ඒ දෙක අතර ගැප් එක මොන වගේද, මේ වගේ ඒවයි ගොඩාක් විස්තර දැක්කලා තියෙනවානේ. විස්තර දැක්කලා හොඳට ලස්සනට වාර්තා කරලා තියෙනවා. මේ වார்த்தාවේ ඇතුලේ බැලුවාම මේක ගොඩාක් හැම එකෙම පේන්නේ මෙන්න මේකයි මේකයි අතර මෙහෙම වෙනසක් දැක්කා. මෙන්න මෙතන මෙහෙම වෙනසක් දැක්කා කියලා වැඩි ඩීටේල් යන අතරේ ওই වෙනස්කම්නේ අඳුරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඒ එක එක කොටසේ සමන්ත ආවේනික ලක්ෂණයක්. මෙන්න මේ කොටස මෙන්න මේ විදිය. මෙන්න මේ කොටස මෙන්න මේ විදිය කියලා මේ හැමතැනදීම ඒකට අදාළ ලක්ෂණය හොඳටම තේරුම් අරගෙන තියෙනවා. අපිට ඊට අමතරව අපිට හිත යොමු කරගන්න පුළුවන් මේ හැම එකේම පොදු ලක්ෂණත් තියෙනවද කියලා බලන්න පුළුවන්. මේ ඒ කියන්නේ ඇතුල් වෙන හුස්ම මෙන්න මේ විදිහට, මෙන්න මෙතෙන්ට මෙන්න මේ ආකාරයට දැනෙනවා. පිට වෙන හුස්ම මෙන්න මේ විදිහට, මේ ආකාරයට මෙන්න මේ විදිහට දැනෙනවා. ඒ වගේ මෙන්න මෙහෙම ලක්ෂණ තියෙනවා කියලා මේ හැම එකේදීම දැනෙන ගොඩාක් විස්තර තියෙන්නේ. ඒකට අදාළ ඒකට විතරක් විශේෂ වූ ලක්ෂණ කියන්නේ ඉදිරිපත් කළා දෙන්නේ. දැන් මේක ගොඩක් හොඳයි. ඊට අමතරව අපිට ඊළඟ තව වැඩිපුර අවධානය යොමු කරන්නත් පුළුවන් නම් මේ වෙයි අතර සමාන ලක්ෂණත් මොන හරි තියෙනවද කියලා බලන්න. දැන් ඇතුල් වෙන හුස්මේට වගේම පිට වෙන හුස්මේත් මේ දෙක අතර සමාන ලක්ෂණත් මොන හරි තියෙනවද කියලා බලන්න පුළුවන් නම්, ඒ වගේම දැන් අර පළවෙනි ගැප් එකට වඩා දෙවෙනි ගැප් එක දිගයි කියලා ඒ දිග කොට අතර වෙනස්කම් තියෙනවා වගේම එන්න ගැප් එකෙත් ඒ ගැප් දෙකේ සමාන ලක්ෂණ තියෙනවද කියලා බලන්න පුළුවන්. ඒ වගේම එහෙම ගැප් එකයි හුස්මයි දැනෙන එකයි අතරත් මොන හරි සමාන ලක්ෂණ මොන හරි තියෙනවද කියලා අර වෙනස් ලක්ෂණ බලනෝ වගේම සමාන ලක්ෂණ වලටත් අවධානය යොමු කරන්න පුළුවන් නම් මීට වඩා තව වෙනස් කෝණයකින් මේක දිහා බලුවොත් මේක පැත්තකින් නෙමෙයි බලලා තියෙන එක පැත්තකින් බලුවම මෙන්න මේ වගේ මේ වගේ ලක්ෂණ ගොඩක් අඳුරගෙන තියෙනවා. ඒක ගොඩක් හොඳයි. මේ අඳුරගත්ත නිසා තමයි ඊළඟට මේ වගේ මේ නොදැනෙන තත්ත්වලට හැමතෙම ගිහිලා තියෙන්නේ. ඊට අමතරව අපිට තව පැත්තකින් මේ කෝණයෙන් විතරක් බලනවට අමතරව වෙන පැත්තකින්වත් මේ දිහා බලන්න පුළුවන්. ඒ පැත්තෙන් බැලුවම අපිට තව මේකට වඩා වෙනස් දේවල් අඳුර ගන්න. තර එක දෙයක් තියා සම්පූර්ණයෙන් මේ දේ හරියටම දන්නවා කියලා කියන්නේ එක පැත්තකින් විතරක් දැනලා තියෙන අවබෝධය නෙමෙයි සියල්ල දන්න. දැන් බුදුරජාණන් වහන්සේට සර්වඥයන් වහන්සේ කියලා කියන්නේ සියල්ල දන්න නිසානේ. අපිටත් මේ හුස්ම දිහා හුස්ම දැනෙන එකේ සියල්ල අවබෝධ කරගැනීම තමයි අපිට පුළුවන් මේ වෙනස් ලක්ෂණ දැනගන්න. වගේම ඊට අමතරව අනිත් පැත්තට ගිහිල්ලා පිටිපස්සෙන්ද ගිහිල්ලා බලන්න මේකේ සමාන ලක්ෂණක් තියෙනවද කියලා. ඒකටත් වැඩි අවධානයක් යොමු කරා නම් ඊට තව තවත් මේකට වඩා වැඩි විස්තර මේක හොයාගන්න. වැඩි විස්තර හොයන්නේ මේ ගැන මේ හුස්ම දිහා මේ PhD එකක් කරන්න නෙවෙයි. මේකේ යථා ස්වභාවය තමන්ම තේරුම් ගන්න. ඒකට මම මේ විදිහට අර වෙනස් ලක්ෂණ ගොඩාක් අඳුරගත්තේ ගොඩාක් හොඳයි. ඊට අමතරව අර සමාන ලක්ෂණ තියෙනවාද කියලා බලන්න. මෙහෙම දැන් මම කියන නිසා මේක සමාන ලක්ෂණ තියෙනවා කියන එක නෙවෙයි. තියෙනවාද නැද්ද කියන එක තමන්ම තේරුම් ගන්න. මේ සඳහත් වැඩි අවධානයක් යොමු කරා නම් දැන් මේකට වඩා තව වෙන පැත්තකින් මේ දිහා බලන්න පුළුවන්. ඒත් ඔහොම බලන් ඉන්නකොට ඊළාට හුස්ම සියුම් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම නොදැනෙන තත්ත්වවලටත් ආවා කියලා කියනවා. දැන් නොදැනුණාට පස්සේ ආයසරයක් ආයෙත් හුස්මටම දැන් ආවා කියලා කියනවා. ඒ වගේම සෙක අවස්ථාවේදී කියනවනේ මේ නොදැනෙන තත්ත්වයේ තිබුණට ඈතින් ඈතින් සද්දෙමත් දැනුණා කියලා කියනවා. අනතුරු ඒ සද්දවල නොදැනෙන තත්ත්වයක ඉන්නකොට එකපාර ශ්‍රද්ධාවේ මොන වගේද කියලා. අනේ එතෙන්ට එන්න ඉස්සෙල්ලා කොහොමද නොදැනෙන තත්ත්වේ ඉඳලා සද්දට ගිහිල්ලා ආයෙත් ආවේ නොදැනෙන තැනටද? ඊට පස්සේ සද්ද ඉවරනාට පස්සේ ආයෙත් නොදැනෙන තැන හිටියාද? එහෙම නැත්නම් ආයෙත් හුස්මට ගියාද? අන්න ඒ වගේනත් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඒ වගේම අවසානයේදී මෙච්චර හොඳ වාර්තාවක් ඉදිරිපත් කළා අවසානයේ පොඩි නිකන් අර හරි චුට්ටක් අක්කා පොඩ්ඩකුත් එකතු කරලා තියෙනවා. මේක තමයි නරක වැඩේ තියෙන්නේ. දැන් මේ කෙනාගේ උමනාවක් තියෙනවා. මෙච්චර හොඳට මෙහෙම ලස්සනට වැඩේ කළා. උමනාවක් තියෙන මේ නොදැනෙන තත්ත්වය තව වැඩි කරගන්න උමනාවක් තියෙනවානේ. අන්න ඒක තමයි තියෙන කැත වැඩේ තියෙන්නේ. මෙච්චර හොඳට මෙහෙම නොදැනෙන තත්ත්වයටත් ඇවිල්ලා ඊළඟ ඊට පස්සේ ආයෙත් නොදැනෙන ඉඳලා දැනෙන්න ඇවිල්ලා එමෙම මාරු වෙලා ගිහිල්ලා අන්තිමටම කියලා මේ නොදැනෙන தත්ත්වය වැඩි කරගන්න උවමනාවක් තියෙනවා. එහෙම මොකක් හරි නොදැනෙන தත්ත්වය හරි දැනෙන தත්ත්වය හරි වැඩි කරන්න මොකක් හරි උවමනාවක් තියෙන කාටද? මේ මටනේ මේක වැඩි කරන්න උවමනාවක් තියෙන්නේ. තොන්න ඔය මම යා මැදට පැල්ලා තමයි ඔය ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ මේ නොදැනෙන தත්ත්වය මගේ වැඩි කරගන්න ඕනේ. එහෙම වෙන එක උවමනාවකින් මේක කරගන්න බෑ. මේක නොදැනෙන தත්ත්වය වැඩි වෙනවා නම් වැඩි වෙයි. වැඩි වෙන්න ඕනේ කියලා එහෙම කිසිම උවමනාවක් නැහැ. මේ දේ කරගෙන යනකොට මේ ප්‍රතිපත්තිය පුරනකොට නොදැනෙන தත්ත්වය වැඩි වෙනව නම් ඒක වැඩි වෙන්න පුළුවන්. අඩු වෙනව නම් අඩු වෙන්නත් පුළුවන්. මේ නොදැනෙන தත්ත්වය වැඩි කරගන්න ඕන කියලා කියොත් ඒක වෙන්නේ නැහැ කවදාවත්. අපිට කරන්න තියෙන එකම දේ මෙන්න මේ මුලේ ඉඳලා මේ හුස්ම දිහා ලස්සනට බලාගෙන ගිහිල්ලා තියෙනවනේ. අන්නේ බලාගෙන ගියපු එක ඒකම නැවත නැවත වැඩි වෙන කරන්න. වැඩි කාලයක් මේකට යොදවනකොට නොදැනෙන தත්ත්වය වැඩි වෙනව නම් වැඩි වෙන්න පුළුවන්. සමහරවිට අඩු වෙන්නත් පුළුවන්. එතෙ මෙන්න මේ නොදැනෙන தත්ත්වය ගැනත් එතෙන්ට ආවහම ඒක මගේ කියලා අල්ලගන්න ගිහිල්ලා තමයි මේ ඔක්කොම හොඳට වෙලා අන්තිමට අර පොඩි කක්ක ටිකක් මේකට එකතු කරගෙන තියෙන්නේ. ඒක එකතු කරේ නැත්තම් මේ වාර්තාව ගොඩාක් හොඳයි. ඒ අවසානයේ අර පොඩ්ඩක් ඉතින් නාගෙන තියෙනවා. ඒක නැතුව මේ ටික ඉතුරු ටික කරගන්න පුළුවන් නම් මේ වැඩේ දිගට කරගෙන යනකොට නොදැනෙන தත්ත්වය වැඩි වෙනව නම් වැඩි වෙයි. ඒක වැඩි වෙන්නම ඕන කියලත් නැහැ. ඒක තවත් එකක් විතරයි මේ කරගෙන ගිය ප්‍රතිපදාවට ලැබිච්ච ප්‍රතිඵලයක් විතරයි. ඒක සමහර වෙලාවකට මෙහෙම වෙන්නවත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මෙහෙම වෙන්න ඕන කියලා කිසිම දෙයක් නැහැ. Tamanට දැනෙන්නේ මොකක්ද නොදැනෙන තත්ත්වයට ආවනම් අන්න ඒකත් තවත් එකක් විදිහට ඒකත් බාර ගන්න පුළුවන් නම් ඒක තමයි විපස්සනාව කියන්නේ. මෙහෙම නැතුව මේක වෙන්න ඕන කියලා ඒක බලාපොරොත්තුෙන් ගියා නම් ඒක වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. කිසිම බලාපොරොත්තුවක් නැතුව මේ කරපු වැඩේ කියපු වැඩේ කරන එක තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි එක පැත්තක මේ අහිංසකකම කියලා කියන්නේ. මේ කරගෙන යන ප්‍රතිපදාව පුරන කිසිම බලාපොරොත්තුවක් නැහැ. මෙහෙම වේවා කියලා බලාපොරොත්තුෙන් ගියොත් ඒක වෙන්නේ නැහැ. ඒක නිසා දැන් බුදුහාමුදුරුවෝ මේ සාරා සංකල්ප ලක්ෂයක් පෙරම් පිරේ බුදු වෙන්න කියලානේ. ඒ බලාපොරොත්තුව තියෙනකම් බුදු වෙන්න ඕනේ නැහැ. අවසානයේ බොමුලට ඇවිල්ලා බුදු වෙන උමනාවක් නැවත් අත්හැරලා දැම්මට පස්සේ තමයි බුදු වෙන්නේ. දැන් ඒක තමයි නිවනට යනකොට උනා නැත්නම් මෙහෙම මොකක් හරි නොදැනෙන தත්වයට එන්න ඕනේ කියලා බලාපොරොත්තුෙන් ගියත් ඒක කරගන්න බෑ. මේ බලාපොරොත්තුෙන් යන්නේ මම එක්ක ඉන්න ඕනේ. මටනේ මේ නොදැනෙන තත්ත්වය වැඩියෙන් ලැබෙන්න ඕන. මේ දැනට මට ලැබෙන විනාඩි 5ක් ලැබෙනවා. ඒක විනාඩි 10ක් කරගන්න ඕන. අපි ජීවිත කාලයේදී මොයි විදියට දේවල් පස්සේ නැගියේ. මට තියෙන ඔන්න මම ඉංජිනේරුවෙක් කරනවා. මම දොස්තර කෙනෙක් වෙනවා. එමු නැත්තම් මට මෙහෙම එකක් වෙන්න ඕනේ කියලා ඔන්න මම යන්නේ වෙන්නවා. ඉතින් ඒකම තමයි යෝග ටික ටික මෙහෙම මෙච්චර හොඳට ඇවිල්ලා අවසානයේ ඒ වගේ දේවලුත් මේකට මතු වෙනවා. මේ භාවනාවේදීත් ඔය වගේ දේවල් මතු වෙනවා. ඒක තමයි ඔබේ ස්වභාවය. දැන් ඔබ මේකේ නා විතරක් නෙවෙයි ඕන කෙනෙක් මේ වැරද්ද කරනවා. කරලා දෙතුන් සැරයක් කළා එහෙම නැත්නම් කමඩහන් සුද්ධ වෙලා තමයි මේක නවත්තන්නේ. ඉතින් අපි මොන දේ කරන්නේ මොකක් හරි බලාපොරොත්තුවක් ඇතුවනේ. ඉතින් භාවනා කරන්නේත් ඒ වගේම තමයි. එහෙම කරලා මේක දැනගත්තට පස්සේ එහෙම කිසිම බලාපොරොත්තුවක් නැතුව මේක වැඩි උනත් එක නැදත් එක මම වැඩේ කරනවා. අන්න ඒ විදිහට යන්න පුළුවන් නම් මේ වාර්තාව හොඳටම හොඳයි. අර අන්තිමටම හබු පොඩි ප්‍රශ්නේ අර අනිත් ඔක්කොම හොඳටම හොඳයි. ඉතින් ඒක නිසා මේ කරන්න තියෙන ඔය කිසිම බලාපොරොත්තුවක් නැතුව මේ දෙයම නැවත නැවත කරන්න වැඩියෙන් මේකට අවධානය යොමු කළා කරා නම් ඉතින් මේ වෙන්න ඕන වැඩේ වෙයි අවසානයේ. ඉතින් ඒ වගේම අර මුලින් කියපු වගේ මේ සම වෙනස් ලක්ෂණ දිහා ඒ කෝණයෙන් බලනවාට අමතරව ඔබට බලන්න පුළුවන් මේ වගේ සමාන ලක්ෂණක් තියෙනවාද කියලා. දැන් නොදැනෙන තත්ත්වයට ආවට පස්සෙත් ඒකෙත් පුළුවන් නොදැනෙන තැනයි අතරත් මොනවාරි ඒවා වෙනස් ලක්ෂණ අඳුර ගන්න වගේම සමාන ලක්ෂණ තේ දෙකෙත් තියෙන පුළුවන්. ඒතර මේ එකකට වැඩියෙන් කැමති වෙලා මේකට අනිත් එකට අඩුවෙන් කැමති වෙනවා වගේ දෙයක් නෙ වෙලා තියෙන්නේ. නොදැනෙන තැනට කැමති නිසානේ මේක වැඩි කරගන්න උවමනාවක් ඇවිල්ලා තියෙන්නේ. අනේ එහෙම උවමනාවක් එන්නත් ඔන්න මට මෙහෙම උවමනාවක් තියෙන නිසා ඒ දෙකටම සමානව හිත යොමු කළා වෙන දේ මොකක්ද කියන එක බලන් ඉන්න පුළුවන් නම් ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි විපස්සනා කියන්නේ. කිසිම මොකක් හරි බලාපොරොත්තුවක් නැතුව කරගෙන යනවා ඒක තමයි විපස්සනා කියන්නේ. ඒක නිසා මේකේ අනිත් ඔක්කොම හොඳයි. අර පොඩි කැලේ විතරක් අතහැරලා දැම්ම නම් ඒක නැතුව රිපෝට් එක ඉදිරිපත් කරන්න තිබුණා නම් තමයි ගොඩාක් හොඳයි. ඉතින් ඒ කැලේ කොහොම හරි ඉදිරිපත් කරපු නිසානේ මේ විදිහට කියන්නත් පුළුවන් වෙයි නැත්නම් ඔබ හිතේ තියාගෙන හිටියනම් එළියට එන්නෙත් නැහැ. කියන්නේ වගේ වෙලාවෙදී මෙහෙම එළියට ආපු එකත් හොඳයි. දැන් මේ ඊළඟ දවසේ යනකොට පුළුවන් අපිට ඒක ඇල්ල අතහැරලා වෙන දේ දිහා විතරක් මේ බලාගෙන ඉන්න. හොඳයි. එහෙනම් අපි ඊළඟ වார்த்தාවක් තියෙනවනේ ඒකට යමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඔව් දැන් මේ කෙනාට තව වැඩිපුර විස්තර ඕනනම් තව අහන්නත් පුළුවන්.
ඔව් මම ස්වාමීන් වහන්සේ මුලින්ම ඒ වார்த்தා ඉදිරිපත් කිරීම ගැන තම අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔබට වැඩිපුර ඒක ගැන තව සවිස්තර දැනගන්න අවශ්‍ය නම් Zoom hand එක ඔසවා සොයන්න පුළුවන්. ඊට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. සොන්නස ලිඛිත වාර්තා අද එකයි ලැබිලා තියෙන්නේ. වංශිකේ අනුමැතිය ඇතුව වාචසික වාර්තා ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලබා දෙන්න. දැන් ඔබට පුළුවන් Zoom hand එක කියන්නේ reaction කියන button එකේ raise hand කියන එක තද කරලා අත ඔසවන්න පුළුවන් Zoom hand එක. එතකොට අපිට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. සන්නාසේ ප්‍රශ්න ඉදිරිපත් කරපු පොවන්සි ඉදිරිපත් කරපු පිළිතුරට ගැන පොඩි දෙයක් දැනගන්න කැමතියි. සන්නසේ බලාපොරොත්තුව කියන එක එතකොට නිවනටත් අපි බලාපොරොත්තුවක් තියාගන්න අවශ්‍ය නැහැ කියන එකයි වහන්සේ දැන් සඳහන් කරේ. අපි දැන් ඇත්තටම මේ වගේ ප්‍රතිපදාවකට වහිනකොට අපි සමහරක් විට නිවන කියලා කියන්නේ යම්කිසි අදහසකින් තමයි එන්නේ. එතකොට කියන්නේ ප්‍රතිපදාව පුරාගෙන යනකොට නිවනට තියෙන කැමැත්තත් එහෙම අතහැරෙන්න ඕන. එහෙම ස්වාමීන් වහන්සේ කියන වංශිකේ විස්තර.
ඔව් ඒක තමයි ඒක පැත්තකින් වෙන්නේ. නිවන උනත් අන්තිමට අතාරින දවකම අර අපි මේ පෝල් වෝල්ට් එක ගැන කතා කරනකොට දැන් පෝල් එක අල්ලගෙන තමයි පෝල් වෝල්ට් එක අහලා තිනව හැමෝම වගේ. දැන් පෝල් එක අරගෙන ඒකත් අරගෙන තමයි දුවන්නේ. දුවලා ගිහලා පෝල් එක තියලා ඒක ආධාර කරගෙන තමයි උඩට යන්නේ. අන්තිම මුදුනට ගියාට පස්සේ පෝල් එක අතාරින්න වෙනවා. හැබැයි පෝල් එක අතාරින්න ඕනේ අන්තිම මුදුනේදී. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මැදදි පෝල් එක අතහැරියොත් මොකද වෙන්නේ? මේ පැත්තට වැටිලා කොන්ද කඩා ගන්නවා. අන්තිම මුදුනට ගිහිලා අතහැරියේ නැති වුණොත් සමහර ලාට ඉතින් වැටෙන්න පුළුවන්. හැබැයි කොන්ද කැඩෙන්නේ නැහැ නේ, මේ මෙට්ටේ උඩටනේ වැටෙන්නේ. ඒක නිසා පෝල් එක අතාරින්න ඕනේ මොන වෙලාවෙදිද කියලා හරියටම දැනගනින්. يعني ඒ වගේම වැඩක් තමයි මේ නිවන් දකින්න යන ගමනේ අවසාන මොහොතේදී තමයි නිවනත් අතාරින්න ඕනේ. මැදදි අතහැරලා හරියන්නේ නැහැ. හැබැයි මේ යන ගමදී යන ගමනේදී එක එක තැන එක එක දේවල් අතාරින්නේ. දැන් ඒකට අපිට උදාහරණයක් විදිහට කියනවා, ඉනිමගක උඩට නගිනවා, උඩපඩිය අල්ල ගන්නකොට යටපඩිය අතහරින්න වෙනවා. එතකොට යට උඩ බාර් එක අල්ල ගන්නකොට යටපඩිය අතහැරලා තමයි උඩේකට නගින්නේ. එතකොට යටපඩිය අතහැරලා තමයි උඩට නගින්නේ. අන්න ඒ වගේ තමයි මේ හුස්ම දිහා බලාගෙන ඉන්නකොට හුස්මේ දැනෙන දේ මුලින්ම මේකට හොඳ අවධානය යොමු කළා. මේක දැනෙන දේට ඇවිල්ලා තමයි ඒක අල්ලගෙන තමයි ලෝකේ අතාරින්නේ. ඊළාට ඒ දැනෙන දේත් අතාරින්නවා. දැන් මේක ලස්සනට බුදුහාමුදුරුවෝ චූල ශුඤ්ඤත සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙනවා. දැන් ලෝකයක් දේවල් අතහැරලා ගෙවල් වල තියෙන ප්‍රශ්න ඔක්කොම අතහැරලා අරණ්‍යට එනවා. එතකොට ගෙදර තියෙන දේවල් අතහරිනවා කියන්නේ ඒක ගෙදරින් ගමෙන් තිබුච්ච බලාපොරොත්තු ඔක්කොම අතහැරලා අරණ්‍යට ආවා. දැන් අතහරිනවා කියන්නේ බලාපොරොත්තු වලින් පැත්තෙන් කතා කරලා බලමු. ඊළාට අරණ්‍යට ආවට පස්සේ අරණ්‍ය ප්‍රශ්න තියෙනවා. ඊළාට අරණ්‍ය තියෙන ප්‍රශ්න වල සම්බන්ධය අරණ්‍ය සම්බන්ධය ඔක්කොම බලාපොරොත්තු අතහැරලා ඇඟට හිත යොමු කරනවා. ඇඟට සම්බන්ධ ප්‍රශ්න. එහෙම එහෙම මේ බලාපොරොත්තු කියන්නේ ප්‍රශ්නම තමයි බලාපොරොත්තු කියලා කියන්නේ. බලාපොරොත්තුයි ප්‍රශ්නයයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්. මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා එතන ප්‍රශ්නයක් තමයි. මොකක් හරි සිලෙක්ෂන් එකක් තියෙනවා එතන ප්‍රශ්නයක්ම තමයි. බලාපොරොත්තුවක් නැති වුණාම තමයි ප්‍රශ්න නැති වෙන්නේ. ඉතින් ලොකු බලාපොරොත්තු තියෙනකොට ලොකු ප්‍රශ්න තියෙනවා. ඒකේ රළු බවත් වැඩි. ඒක නිසා තමයි අපි ලොකු ප්‍රශ්න වලින් අතහැරලා ඊට වඩා සියුම් ප්‍රශ්නයක් කරලා සියුම් බලාපොරොත්තුවක්. ඒ සියුම් බලාපොරොත්තුවක් අතහැරලා ඊටත් වඩා සියුම් බලාපොරොත්තුවක් කරලා එහෙම එහෙම ගිහිල්ලා මේ නිවන කියන එක තමයි සියුම්ම බලාපොරොත්තුව. අවසානයේ ඒ බලාපොරොත්තුවත් අතහැරලා ආපු දවසට තමයි නිවන් දකින්න පුළුවන්. එහෙම නැත්නම් මුලින්ම එකපාරට නිවන අතහැරියොත් ඒක ලන් හම්බුන්නේ නැහැ. ඒ යන පිළිවෙලට තමයි අතහරින්නේ. දැන් මේ කෙනාටත් එකපාරට මුලින්ම කිව්වා නම් හුස්ම නොදැනෙන එකට වැඩක් නැහැ, ඒක අතාරින්න ඕනේ කියලා. දැන් මෙයා බලාපොරොත්තු තියෙන නිසානේ මෙයාට කියන්නේ. මුලින්ම හුස්ම දිහා බලන්න මුකුත්ම දන්නේ නැති කෙනෙකුට කිව්වා නම් මේක වැඩක් නැහැ කියලා එයා බලන්නෙත් නැහැ. දැන් මෙන්න මේ தත්ත්වයට ආවට පස්සේ අපිට කියන්න පුළුවන් ඒකත් තවල් ඒක දිහා බලාපොරොත්තුෙන් යන්නේ නැතුව නිකන් ඒක දිහා ඉන්න කියලා. හරි කියන්නේ දිනූ රට හැරපියා යන රජෙකුසේ කියලා. රට දිනුවාට පස්සේ තමයි හැර යන්න ඕනේ. දිනන්න ඉස්සෙල්ලා මේක වැඩන්නේ නැහැ කියලා අතහැරලා හරියන්නේ නැහැ. දිනනකම් ඒ වැඩේ දෙන්න ඕනේ. දිනනකම් හොදට මරාගෙන මැරෙන්න තියෙන. දිනුවාට පස්සේ අතහැරලා යන්න පුළුවන්. මම හිතනවා තේරුණා කියලා.
එහෙනම් ස්වාමීන් වහන්සේ හොඳටම පැහැදිලි වංශයේ කිව්වදේ. ඒ කියන්නේ අපි උපයන්න ඕනේ තැන ස්වාමීන් වහන්සේ ප්‍රතිපදාවේ ඒ ටික උපයන්නම ඕන. උපයලා ඊට පස්සේ කාය අල්ල ගන්න අරකයි ඒක අතාරින්න ඕන. දැන් එතකොට ස්වාමීන් වහන්සේ දැන් ප්‍රති මේක කරන් යනකොට දැන් අපි හුස්ම රැල්ලට මුඩදී අපේ අරමුණට අපි දුම් හුස්ම රැල්ල කියලා. එතකොට ඒකට තියෙන කැමැත්ත එහෙම කරගෙන ගින් ප්‍රල නැති වෙලා. එතකොට සංස ආයිත් ඕක යනකොට ආයිත් හුස්ම රැල්ලට ආයිත් කැමැත්තක් එනවනේ. එතකොට දැන් ඒ කොටස පහු කර ගියයින් පස්සේ ආයි ඒ ගිය තැනගෙන ආයි අල්ල ගන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒක එතන අතහැරලා ඊට පස්සේ එන කොටසත් එක්ක වැඩ කරන්න ඕන. ඊට පස්සේ ඒක අතහරින්න ඕන. මට වැටුනේ වාසිය කිව්ව දේ විදිහට ස්වාමීන්
වහන්සේ. ඒ දැනෙන දෙයට ඒ වගේම ඕක දිගටම බලාගෙන ඉන්නකොට ඊට වඩා වෙනස් ලක්ෂණ. දැන් අපි මේ නොදැනෙන තත්ත්වයටත් ආවා කියන්නේ. දැන් ඒකටත් අල්ල ගන්න ඕනේ. නොදැනෙන එකත් අල්ල ගන්න. ඒක නිසා නෙමෙයි මේක වැඩි කර ගන්න ඕනේ කියලා හිතන්නේ. අන්න ඒවත් නැතුව මේ මොකක් ආවත් ඒකත් තවත් එකක් විතරයි. මුලින්ම ඒකත් අල්ලගෙන දැන් පළවෙනි දවසේ මේ දේ අහුවාම කියන්න බෑ. මේක උපයලා තමයි උපයන්න තින් හුස්ම දිහා බලාගෙන ඉන්න බලන් ඉන්නකොට මෙන්න මේ තත්ත්වයට එනවා. ඒක ආවට පස්සේ ඒක මගේ කියලා අල්ලගත්තොත් එතන හිර වෙනවා. අන්නේ හිර නොවෙන්න තමයි මේකත් අතහැරලා දානවා. ඒකට තමයි ටික ටික උපයනකම් ඉඳලා තමයි කියන්නේ මේක ඒකත් අතහැරලා දාන්න. ඒකත් තවත් එකක් විතර. ඊළාට ඒකත් අතහැරියාට පස්සේ ඊට වඩා සියුම් එකක් දැනෙන්න පුළුවන්. එතන අන්නේ ඒක ගැනත් ඒකත් තවත් එකක් කියලා අන්න ඒකත් අතහැරලා දාන්න. එහෙමම ටික ටික සිඹ වේගණ යාමක් තමයි තියෙන්නේ.
එමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං ඔබ වහන්සේගේ විස්තර කිරීමට තිරුවන් සරණයි. අබේකෝන් කෙනෙක් කෙනෙක් අත උසවා සිටිනවා. දැන් ඔබට පුළුවන් ප්‍රශ්නය ඉදිරිපත් කරන්න අන්මියුට් කරලා.
අවසරයි ස්වාමීන් වහන්ස, මම තමයි අර වාර්තාව ඉදිරිපත් කරේ. ස්වාමීන් වහන්ස, මට එතෙන්දි වෙන්නේ දැන් හුස්මලට නොදැනී යනවා. අහොත් දැනවා හොමුගින් නොදැනී ගිහිල්ලා ඉන්නකොට මට මේ අර හිස් අවකාශයක් වගේ තමයි දැනෙන්නේ. නමුත් අර හැම තිස්සෙම පුරුදුලා තිබ්බා යම් අරමුණක් තියෙන්නේ. එතකොට දැන් මෙතන ඉන්නකොට මොකුත් අරමුණක් නැහැ. ඒක ලුටිකක් අපහසුකුත් දෙනවා, සමහරකට පහසුත් වගේ. ඉන්නකොට තමයි සද්ද සමහිත වේදනාව වගේම දැනෙන්න ගන්නෙ. ඒ දැනුණාම සමහර අවස්ථාවට ඇති වෙන නැවතත් හිස් අවකාශයේද වගේ වැඩෙනවා. නමුත් සද්ද නැතිට බලන්න එහෙම විදිහින් වේදනාව ගැන ආයෙ හුස්ම දැනෙන්නේ. අර දිගටම නොදැනී ඉන්න, يعني එහෙම බලාපොරොත්තු වෙන්න එපා කියලා දැන් ඔබ වහන්සේ කිව්වා. නමුත් අර නොදැනී ඉන්න පුරුදු වෙන්න පුළුවන් කියලා
ඒකට දැනෙන නර මුලින් කිව්වනේ මොන හරි දැනෙනකොට ඒ දැනෙන දෙයත් එක්ක ඉන්න පහසුයි කියලා. ඔය දැනෙන දෙ මොනවා හරි දැනෙනව නම් ඒ දැනෙන්නේ මට කියලා නම් මම ඇයි ඉන්නෝනේ නේ. මට තමයි මොකක් හරි දැනෙන්නේ. මොන හරි හුස්ම දැනෙනව නම් හරි මොකක් හරි දැනෙනකොට ඔන්න මම ඇයි ටිකක් හරි මෙතන මම ඇයි ගෑවිලා ඉන්නවා. දැන් මම ඇයි නැති වුණාම මොකක්වත් මොන දැනේ ගිහිල්ලා මම ඇයි නැති වුණාම මෙයාට මේ සංසාරයක් පුරා මම ලොකු වෙලා නේ ඉන්නේ. මම ඉන්න සක්කාය දිට්ඨිය තියෙනවනේ. මම යාට තැනක් නැති වුණ ගමන් එල්ලෙන්න වැලක් නැති වෙනවම ටිකක් මෙයාට ඉන්න අමාරු වෙන දඟලනවා. ඊට පස්සේ මොකක් හරි එක එල්ලෙනවා. අර පිදුරු ගහේ හරි එල්ලෙනවා. එතකොට තමයි තව මොකක් හරි චූටි දෙයක් හරි දැනෙන්නේ. හැබැයි ඊට අමතරව අහලා දැනගෙන තියෙනවා මේ නොදැනෙන එක හොඳයි කියලා. දැන් මෙන්න මේ දෙක අතර වෙනස ඊළඟට අඳුරගෙන බලන්න. මොකක් හරි දැනෙනව නම් ඒ දැනෙන එකේ මට නේ දැනෙන්නේ කියලා තේරෙනවා. මම පොඩ්ඩක් හරි ලාවට හරි ඉන්නවා. ඒ වගේම ඊට පස්සේ ඔය කොහොම හරි අතහැරලා නොදැනෙන තත්ත්වයට ආවට පස්සේ නොදැනෙන්නේ මට කියලා දැනුණාට පස්සේ ආයෙ මතක් වෙනවනේ. ඒතර මෙන්න අහලා තියෙනවා නොදැනෙන එක හොඳයි දැනෙනවට වඩා. අන්න ඒක නිසා ඔන්න නොදැනෙන එක හොඳයි කියලා ඒක වැඩි කරගන්න උවමනාවක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ නොදැනෙන එකත් මට නොදැනෙන ඒවා කියලා ඔන්න එතනත් මම කල්ලාගෙන තියෙන නිසා තමයි මෙහෙම වමනාවක් තියෙන්නේ. දැනෙනකොට අනිවාර්යයෙන්ම ඒ දැනීමත් එක්ක මමයා ඉන්නවා. හැබැයි මමයා නැතුව නොදැනෙන තත්ත්වයට ගියාට පස්සේ ඒ නොදැනෙන තත්ත්වය මගේ කියලා අල්ලගත්ත නිසා අන්න මගේ නොදැනෙන තත්ත්වය මට වැඩි කරගන්න ඕන කියලා අන්න තව වමනාවක් ඇවිල්ලා තියෙනවා. ඒතර මමයා නැති නොදැනෙන තත්ත්වෙත් කොහොම හරි ඊට පස්සේ හරි මමයාට ගාව ගන්නනේ ওই වමනාව තියෙන. තේරුණාද මම කියන්නේ? පැටලෙනවා ඉතින් මේක ওই දෙකේම දැනෙන එකේදී චුට්ටක් හරි මම මට දැනෙනවා කියන එක තේරෙන්නේ කොහොම හරි නේද? මේ කතා කරන සද්ද ඇහෙනවනේ, මට ඇහෙනවනේ, මගේ කනට නේ ඇහෙන්නේ. මොන ওই වගේම හුස්ම හරි මොන හරි සද්දයක් හරි මොකක් හරි දැනෙනකොට ඒ දැනෙන පිටින් දැනෙන එක තියෙද්දිම ඇතුළෙන් මේ දැනෙන මමෙකුත් ඇතුළේ ඉන්නවා. හුස්ම දැනෙනවා නම් හුස් දැනෙන හුස්මකුත් තියෙනවා. ඒක දැනෙන මමෙකුත් මේ පැත්තේ ඉන්නවා. අන්න ඒ විදිහට මොනවා දැනුණත් ඒ දැනීමේදී මේ මමයා ඉන්නවා චුට්ටක් හරි. එන භාවනා කරන මමෙකුත් ඉන්නවා. ඊට පස්සේ අහලා තියෙනවා ආපු දැනුමක් තියෙනවා මේ දැනෙන එකට වඩා මෙන්න නොදැනෙන එක හොඳයි කියලා. අන්න ඒ හොඳයි කියලා ආපු නිසා තමයි මේ දැනුම වැඩි කරගන්න. නොදැනෙන එක වැඩි කරගන්න. නොදැනෙන එක වැඩි කරගන්න ඕනේ කාටද? ඒත් මටමයි නේ. අන්න එතකොටත් එතනත් මම කැම්පිති මට්ටමකින් ඉන්නව නේද? අන්න එහෙමත් නැතුව එතනින්න නොදැනෙන මමත් නැතුව අතාරින්න පුළුවන් නම් අන්න ඒක තමයි වටිනම දේ තියෙන්නේ. එතකොට මේ දැනෙන එකත් මම යාට තියෙන දැනෙන එකේදී අනිවාර්යයෙන්ම මම කැම්පිති මට්ටමක හැදෙනවා. ඒ හැදුනත් උට වටිනාකමක් දෙන්නේ නැහැ. රූප පෝෂණය කරන්න යන්නේ නැහැ. ඒ වගේම නොදැනෙන එකේ මම නැති තැන ඉන්නවා. ඒකත් ඒකටත් පස්සේ හරි පොඩ්ඩක් අර කකල් ටිකක් දාලා ඒකත් පෝෂණය කරන්න යන්නේ නැතුව ඒක නොදැනුණත් ඒත් තව එකක් විතරයි. දැනුණත් තවත් එකක් විතරයි. මේ දෙකේදිම හැදෙන්න පුළුවන් මම යට වටිනාකමක් දෙන්න යන්නේ නැහැ. යට හැදෙන්න આવත් එතනින් චප්ප කළා නවත්තලා දානො. මේ හැදෙන්න අවස්ථාවල් නොදී ඉන්න එක තමයි හොඳම වැඩේ. කොහොම කොහොම හරි දෙන්නේ දැන් මේ කරන්න යන්නේ. මේ මම එක එක පැති වලින් ඔලූසන්න යනවනේ. මේ භාවනා කරන්නේ මෙන්න මේක තේරුම් ගන්න. අපි ලෝකයේ දේවල් පස්සේ දුවන්න දුවන්න ඒකේ කොච්චර මේ මේක මම යා භෝජනේ වෙනද සක්කාය දිට්ඨිය ඇති වෙනවද කියලා තේරුම් ගන්න හරි අමාරු. ඒ වෙනුවට තමයි මේ ගොඩක් සියුම් අරමුණක් අරගෙන ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒ සියුම් අරමුණ හරහා හරි මේ මම යා ටික ටික ඔලූස්සන්න හදනවා. මොකක් හරි නොදැනෙන එක මත හරි ඉඳගෙන මම යා ඔලූස්සන්න හදනවා. අන්නේ ඒක තේරුම් අරගෙන ඒකෙදිත් මේක නවත්ත ගන්න පුළුවන් නම් එතකොට ඔන්න මම යට තියෙන වටිනාකම අඩු වෙනවා. ඒක හරහා තමයි මේ සක්කාය දිට්ඨිය අඩු කරලා නැති කරලා දාන්න පුළුවන්. තේරුණා නැත්නම් තව ප්‍රශ්න අහන්න පුළුවන්.
සනසන්නේ දැන් නොදැනිනවා. ඒකට මම මට නොදැනෙනවා කියලා හිතන්නේ මම.
ඔය ඉතින් ඒක වැඩි කරගන්න ඕන කාටද කියලා. නොදැනෙන එක වැඩි කර ගන්න ඕනේ මට නෑ නේද? එහා පැත්තේ භාවනා කරන එක නෙවෙයි නෙවෙයි. ඔයකේ මමෙක් ඉන්නව නේද?
එතකොට නිකම්මම ඉඳලා තියන්නේ.
ඒ කියන්නේ දැන් ඕක ප්‍රතිඵලයක් නේ. නිකන් ඉඳලා ලැබෙච්ච එකක් නෙවෙයි. අපි හුස්ම දිහා බලන් ඉඳලා ඒ කරපු ප්‍රතිබදාවට අනුව ලැබිච්ච ප්‍රතිඵලයක් නේ ඕක නේ. එතන අන්නේ ප්‍රතිපලය දිහා කිසිම බලාපොරොත්තුවක් නැතුව නිකන් ඉන්නේ. වැඩේ කරන හුස්ම දිහා බලන් ඉන්නවා. අපි ගහට පොර ටිකක් දානවා, වතුර ටිකක් දානවා, ඉරේලිය වැටෙන සලස්සන. හැබැයි මල් පිපෙන්න ඕන කියලා බලාපොරොත්තුවක් නැහැ. මල් පිපෙන්න ඕන කියලා බලාපොරොත්තුවකින් හිටියොත් බැරි වෙලා හරි ඔය ගහමගේ කරි සතෙක් කාලා ගියත් ඔන්න වේදනාවක්, දුකක් එනවා. මල් පිපෙනව නම් පිපෙයි, අවශ්‍ය ප්‍රතිඵල ලැබෙයි මේ අපේ අවශ්‍ය දේ දුන්නා නම්. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ ගහට පොර දාන එක, ඔය වැඩේ කරගෙන යන එක විතරයි. ප්‍රතිඵලය ලැබුණොත් ප්‍රතිඵලය බලාපොරොත්තු වෙනොත් ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන කවුද යන්නේ? එතන මම ඉන්නවනේ. මට තමයි මේ මල පිපෙන්න ඕනේ කියලා අන්න බලාගෙන, මගේ ගහය තමයි මේ මල පිපෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන ඉන්නේ. මට තමයි මේ නොදැනෙන තත්ත්වය වැඩිපුර එන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන ඉන්නේ. ඒක වචන වලින් කියන්නේ නැහැ, ලොකුවට මෙහෙම කෑ ගහලා කියන්නේ නැහැ. නැත්නම් මේ සියුම් මට්ටමේ හරි මේ මම යා ඉන්න නිසා තමයි මේක බලාපොරොත්තුවක් තියෙන්නේ.
දසනස ඉතින් අපේ හුස්ම දැනුත් ඒ හුස්ම දිහාම යවතු බලාගෙන සංහවර දැනෙනවා.
සංහවර දැනෙනවා. අන්න ඒක නේද? දැන් එතෙන්දිත් ආයෙසරයක් බලන්න දැන් නොදැනෙන තත්ත්වයට කැමැති කෙනෙක් කොහෙද ඉන්නේ කියලා මතුවෙනවාද කියලා. අනේ දිහා බලාගෙන ඉන්න. එතකොට ඊට උඩ මට්ටමේ ඉඳලානේ බලන්නේ. දැන් හුස්ම දැනෙන්නේ මට කියලා දැනෙනවනේ, නොදැනෙන්නේ මට කියලා දැනෙනවනේ. අන්නේ නොදැනෙන එක දැනෙන එකට තියෙන ඊටත් පිටිපස්සට ගිහිල්ලා ඊළඟ ලෙවල් එකේ ඉඳලා තවත් ගොඩාක් සියුම් මට්ටමේ ඉඳලා බලන්න පුළුවන් මේකට කැමැත්තක් අකමැත්තක් එනවාද කියලා. එහෙම නැත්නම් මේක නිකන් ඔය බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. හොඳයි
සම්මාස
එමයි ස්වාමීන් වහන්ස, දැන් ඔබට තාම වටිනා අවස්ථාවක් ලැබිලා තිනවා කමටහන් පිරිසිදු කර ගැනීමට. ප්‍රශ්න තිබෙනවා නම් කාරණිකව ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්ස, මේ යමක් ප්‍රකාශ කරන්න කියලා හිතුණා පළවෙනි ප්‍රශ්න ඉදිරිපත් කරපු එකට අදාළවම. ස්වාමීන් වහන්ස, දැන් අපි ප්‍රතිපදාව කරගෙන යනකොට දැන් බොහෝ වෙලාවට අපිට දැනෙන දෙයක්, මගේ ජීවිතේ මට දැනෙන දෙයක් සමහරක් වෙලාවට හරියට සිතුවිලි දුවනකොට, ඒ කියන්නේ මුලදී තද අකමැත්තක් තිබුණා. ඒ කියන්නේ හරියට නිකන් හිතේ පීරි ගාන ගතියක් වගේ. එතකොට ඒ වගේ දුක් ස්වභාවයක් මුලදී නම් ඒකට මුහුණ දෙන්න කැමැත්තක්ම තිබුණේ නැහැ. පස්සේ ඒක පිළිගන්න පුරුදු වුණාම බණ අහලම එතකොට සමහරවිට එතනදී තිබුණා යම් කිසි වෙනස් වීමක් වෙනවා කියලා. ඒ කියන්නේ වෙනදා හිත දුවනකොට අකමැති සියුම් අකමැත්තක් හිත ඇතුළේ තියෙන බව තේරෙනවා. එතකොට එහෙම නැත්නම් වේදනාවක් බොහෝ වෙලාවට සිතුවිලි වලට තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. එතකොට ඒක බාර ගන්න කියලා පුරුදු වෙච්ච පුරුදු වෙලාවට හුඟක් වෙලාවට එතන පොඩි අවස්ථාවක් ලැබෙනවා ඒවා එහෙම ඒවා එහෙම ගෙවිලා යන්න. එතකොට පොඩි සහනශීලී බවකුත් අත්දකින්නවා. මට හිතෙන ස්වාමීන් වහන්සේ කියන එක බලන් ඉන්න ඕන බලාපොරොත්තුවක් රහිතව කියලා කිව්වේ ඒ කියන්නේ ඒකත් මේ කොටසටම අදාළ වෙන්නේ නැති කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඒකත් ඉතින් අර වගේම තමයිද මගේ හිත දුවන්නේ නැතුව එක විදිහට තියන්න ඕන කියලා බලාපොරොත්තුවත් එක්කනේ මෙහෙම දුවන එක නවත්ත ගන්න ඕනේ නේද? දුවන්න ඕනේ නැතින දුවන්න දුවට කමන්නේ නැත්නම් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ නේ. අපි සිහිය පුරුදු කරනකම් මේ හිත දුවන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. සිහිය පුරුදු කරාට පස්සේ ඔන්න හිත දුවන බව තේරෙනවා. තේරුම් ගත්තට පස්සේ ඔන්න මෙයා කොහොම හරි එක දණ තියාගන්න ඕන කියලා ඔන්න කමටහනේම තියාගන්න ඕන කියලා ඔන්න බලාපොරොත්තුකුත් එක්ක බලාපොරොත්තු තියුණාට මූ ඉන්න කියන විදිහට ඉන්නේ නැහැ. දුවන ඔගේ පුරුද්දට දුවනවා. එතකොට ඔන්න මූ දුවන එක නවත්තන්න උත්සාහ කරත් ඔන්න එතකොට දර්ථයක් පරිලාහයක් එනවා. ඒ වෙනකොට අපිට මෙයාට දුවන්නේ නැතුව එක තැන ඉන්න තැනක් අපි පුරුදු කරලා නැති වෙන කමටහනක් පුරුදු කරලා තියෙනවා. මෙයාට මේ පාසුවෙන් ඉන්න පුළුවන් තැනක් තියෙනවා. හැබැයි අපිට බලන්න පුළුවන් මේක මොන පැත්තටද දුවන්නේ කියලා. ආසාවල් පැත්තටද දුවන්නේ, තරහවල් පැත්තටද දුවන්නේ කියලා. මෙයාට පොඩ්ඩක් මේ එක තැනක් දීලා තියෙන මෙන්න මෙතන හිටියොත් හොඳයි කියලා එයාට අඳුන්නලා දීලා තියෙනවා. අඳුන්නලා දීලා මෙයාට පොඩ්ඩක් මේ නිදහස දෙනවා. පොඩ්ඩක් එහාට මෙහාට පණින නිදහස දීලා බලන මේක මොන වගේ පැතිවලටද පණින්නේ කියලා. එතකොට අර අර අච්චර මේ අමාරු නෑ මෙයාට එකම තැන ඉන්නකොට කොහමද අමාරු ඉන්නේ මේ හිතට පුරුදු ගන්න නැතුව. එතකොට පොඩි අපි චූටියට ඉඩ දුන්න නම් පොඩ්ඩක් දඟලන්න ඉඩ දුන්න නම් එයා දඟලන්නේ මොන විදියටද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ හරහා මෙයාගේ ස්වභාවය තේරුම් ගන්නත් පුළුවන්. එකම තැන තියාගෙනම ඉන්නවනේ මේ අරමුණේම ඉන්න ඕන කියලා තද කරලා අල්ලගත්තොත් එතනින් ගොඩක් හරි ෆ්‍රික්ෂන් එකක් හරි අමාරුයි එතන. එක දරතයක් වෙන ලොකු හරි ස්ට්‍රෙස් එකක් වෙන එකක්. ඒක නිසා පුළුවන් තරම් දැන් මහත්තයා දැන් ඒ අරත් පැනලානේ දැන් තියෙන්නේ. මේ අලුතෙන් එන කෙනෙකුට ඇත්තටම මේක හරි වටිනවා. මේ අවධානය මේ අරමුණේම ඉන්න ඕන කියලා කිසිම ආමයක් නැහැ. අරමුණේම තියන්න පුළුවන් නම් හොඳයි තමයි. බැරි වුණා නම් ඒකත් හොඳයි. බැරි වුණා නම් බලන්න පුළුවන් මෝ මොන පැත්තටද පනින්නේ කියලා. අන්න බලලා අපිට ඒ හරහා තේරුම් ගන්න පුළුවන් මුගේ ස්වභාවය. මේ යථා ස්වභාවය තේරුම් ගැනීමට නේ මේ වැඩේ කරන්නේ. නැතු මේ එකම තැන තියාගෙන ඉන්න නෙවෙයි මේ වැඩේ කරන්නේ. යථා ස්වභාවය තේරුම් ගන්න මේක එක තැනක තියන්න උත්සාහ කළ බලනවා. බැරි නම් අන්නේ බැරි බව තේරුම් ගන්න. ඒ වගේම එක තැන තියන්න බෑ කියලා තේරුම් ගන්නකොට ටික කාලයක් යනකොට මෙයා ටික ටික පුරුදු වෙනවා එක තැන ඉන්නත් එක විදිහට. එකපාරට නැතුව ටික කාලයක් යනකොට එක තැන ඉන්නත් පුරුදු වෙනවා. ඊළඟට එක තැන ඉන්නකොට අන්නේ මේ ඉන්න තැන ස්වභාවයට වැඩි වැඩි වෙන්නේ අවධානය මේ ඉන්න තැන ස්වභාවයට වැඩිපුර තේරුම් ගන්නවා. දැන් ඒ හරහාම තමයි අපිට මේ ලෝකයේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. දැන් මං හිතනවා කියපු දේ තේරුණා කියලා.
එහෙම සමහරවිට දැන් එතකොට එතනදී සමහරවිට දැන් බොහෝ වෙලාවට හිත දුහනකොට දැන් දිහුවම හිත විසිරුණායින් පස්සේ තමයි ඒ හුඟක් වෙලාවට මතක එන්නේ දැන් සිහිය පිහිටවන්න ඕන ඉන්න කියලා. දැන් එතකොට සමහරවිට එතනදී කාරණ දෙකක් තේරෙනවා. එකක් තමයි හිත විසිරිච්ච එක ගැන තියෙන අකමැත්තකුත් තියෙනවා. ඒ කියන්නේ ඊටසියුම් හිතෙහි ඉන්න ඕන කියන කොහොමද පැහැදිලි කරපු විදියට. එතකොට සංසේ එතන ඒ විසිරෙන දේ හරහා තියෙන යටින් තියෙන කැමැත්ත කියන එක අපිට දකින්න පුළුවන් නම් එතන දැකීමද එතන සංසේ එක මුල දකින්නවා කියන එකෙන් අදහස් කරේ.
නම් මුල දකින්නවා කියන්නේ ඒක තමයි හිතට එකතන ඉන්න බැරි ඇයි කියන අපිට බලන්න පුළුවන්. මෙයාට මේ හුස්ම කියන අරමුණ දිහා ඉන්න කිසිම ප්‍රශ්නයක් නැහැනේ. ඔකේ දිහා බලන් ඉන්න එකනේ තියෙන්නේ. ඉතින් අන්න එහෙම මෙච්චර හොඳ තැනක් දීලත් මෙයාට ඉන්න බැරි මොකද කියලා බැලුවොත් අන්න ඒක බලන එක තමයි මුල බලනවා කියලා කියන්නේ. දැන් හිත විසිරුණාට පස්සේ අපි දන්නේ නැහැ මෙයා ගිහිල්ලා කැලේ පැනලා තියෙන්නේ. කැලේ පැනනට පස්සේ ඔන්න ටික වෙලාවක් යනකොට තමයි මතක් වෙන්නේ මෙයා ඔන්න ඉන්න ඕන තැන නෙවෙයි ඉන්නේ. හැබැයි මේ කැලේ පණින්න මෙයාට ඌමනාවක් ඇති වෙන්නේ කොහොමද කියලා අන්නේ ඇති වෙන හැටි බලනකොට අන්න ඒක තමයි මුල බලනවා කියන්නේ. අපි හුස්ම දිහා බලාගෙන ඉන්නවා කියමු. හුස්ම දිහා බලාගෙන ඉන්නකොට මේකට තියෙන කැමැත්ත ටික ටික අඩු වෙලා යන හැටි අන්න බලන්න පුළුවන්. අනේ එතකොට මේ හිත එළියට පනින්න මුල බලනවා වැලීමක් වෙන්නේ. එළියට පනින්න ඉස්සෙල්ලා මෙයාට මේ දැන් ඉන්න තැන තියෙන කැමැත්ත ටික ටික අඩු වෙනවා. අන්න ඒ කැමැත්ත අඩු වීම හරහා තමයි එයා වෙන තැනකට පනින්න උත්සාහ කරන්නේ. මේ ඉන්න තැන කැමැත්තෙන් ඉන්න ඕන වෙන තැනකට පණින්නේ නැහැ. මෙන්න මේ ඉන්න තැනට තියෙන කැමැත්ත අඩු වෙනවා නීරස. නීරස නිසා තමයි වෙන මොකක් හරි එකක් එයා අල්ල ගන්න බලන්නේ. අනේ නීරස වියෝ දකින්නවා කියන දකින්නක තමයි මුල බලනවා. එහෙම නැත්නම් මේ මුල බලනවා කියන්නේ ඊට කලින් එකේ අග බැලීමම තමයි. මේ දෙක අතර වෙනසක් නැහැ. කලින් එකේ අග කියන්නේ ඊළඟ එකේ මුලම තමයි. අනේ අග කලින් එකේ අගට එනකොට එතනින් නවත්තන්න පුළුවන් නම් මෙන්න මේ අග දැකලා ඊළඟ එකක් පටන් ගත්තත් මෙන්න මේ විදිහමයි එකත් අගට එනවා කියලා දකින්න දැකලා එතනින් නවත්තන එක තමයි මේ සංසාරේ නවත්තන එක එක පැත්තකින්. මේ මැරෙනකොට ආයෙත් ඉපදෙන එක නවත්තන එක තමයි මෙන්න මේ තවත් එක විදියක්. ඉතින් මේක මේ මුළු සංසාරයම එහෙම නැත්නම් මේ ජීවිත කාලය හරස් කඩක් තමයි එක හුස්මකින් පේනවා. එක මොහොතකින් පේනවා මේ ජීවිතේම හරස් කඩක්. දැන් ඒක තේරුම් ගැනීම සඳහා තමයි මේ අපි මේ මොහොතට ඇවිල්ලා බලන්නේ. දැන් මේ හුස්ම දිහා බලාගෙන ඉන්නකොට හුස්මට තියෙන නීරසකම ඇතිගෙන එනකොටම අපි ඊළඟ එකක් අල්ලගන්නේ මේක නීරසෙට. ඊළඟ එක අල්ලගත්තත් ඒකත් ටික වෙලාවක් යනකොට නීරස. ඒක නීරස වෙනකොට තවත් එකක්. දැන් පිට එළියට පැනගම එළියට පැනලත් එකම අරමුණකින් නෑනේ එක එක තැන දුවන දුව දුව ඉන්නේ. ඒක දිහත් ආයෙත් පිටිපස්සට ඇවිල්ලා බැලුවොත් අපේ හිත එළියට පැනලා ඔය හරි වටවලල්ලේ යද්දිත් අපිට පිටිපස්සට ඇවිල්ලා බැලුවොත් වෙන මොහො එක එක තැන දුවන්නේ. ඒ දුවන්නේ මොකද? ඒ පස්සේ මේක හුස්ම නීරස වෙලා අල්ලගත්ත ඊළඟ ආරමුණත් එයාට ඊළඟ මොහොතේ එනකොට නීරස වෙලා. ඒ වෙනකොට තව එකක් අල්ලගන්න. මෙන්න මේ ස්වභාවය තේරුම් ගන්න තමයි අපි මේ හිත එක අරමුණකට අඳුන්නලා දෙලා ඒක දිහා බලාගෙන ඉන්න කියලා. තේ බලන් ඉන්නකොට මෙන්න මේ නීරස වීම මේකට තියෙන කැමැත්තක් නැති වෙනස නැහැටි අනේ හැම දෙයක්ම බැලීම තමයි මේ මොකක් හරි එකක ආරම්භය බලනවා කියන්නේ තේ ඒකම තමයි අවසානය බලනවා ආරම්භය බලනවා කියලා මේවයි ලොකු වෙනසක් නැහැ එකක් දකිනකොට ඒකේ අනිත් පැත්තත් ඒකම තියෙනවා එකක් හොඳට තේරෙනකොට ඒකේ අනිත් පැත්තත් ඒකම තේරෙනවා කියලා හිතනවා
දෙන්නේ එමයි ස්වාමීන් මට එක කොටසක් හොඳටම වැටුණා ස්වාමීන් වහන්සේ දැන් සක්මනේ වගේ නම් මුලදී තින් සක්මනත් එක හොඳට ටිකක් කැමැත්තෙන් මුල් විනාඩි 10 වගේ කෙරෙනවා හැබැයි ඊට පස්සේ වහන්සේ කිව්ව විදිහට ටිකක් වෙලා යනකොට ඒක අපිට වැටහෙන්නේ නැතුවම මට වැටහෙන්නේ නැතුවම ස්වාමීන් වහන්සේ ඒක මේ ඒකාකාරී වෙනවා එතකොට ඔන්න කතන්දර ගොඩාක්කට පැටලෙනවා හැබැයි එතන අල්ලගන්න බැරි ස්වාමීන් වහන්සේ දැන් මෙතන ඒකාකාරී කමකට මේ අපේ සක්මණට තියෙන මෙතන තියෙන්නේ ඒකාකාරී බව කියන එක අල්ලගන්න බෑ. එතකොට පෙනෙන්නේ අර හිත පිට ගිය එක තමයි තේරෙන්නේ. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි මේ ඇත්තම එතනෙදි ඒ අපි පුරුදු වෙන්න ඕන මේ ඒකාකාරී බව හිතට හොඳට වටහලා දෙන්න. මට හිතෙන සමහර මොකද අපි නිතරම මේ කැමති විවිධ දේවල් වෙනස් වෙවි අලුත් ඒවත් එක්කනේ දුවන්න කැමති ඒ ඒකාකාරී බවම තමයි ඉතින් අපි හිතට අල්ලලා දෙන්න ඕන කියන ඒ ප්‍රකාශය
අල්ලලා දෙන්න නෙවෙයි එක එක දෙයක් යාට අඳුන්නලා දීලා අන්න ඒ හරහා මෙන්න මේ දේ දිහා බලාගෙන ඉන්නකොට මේකට තියෙන අකමැත්ත ටික ටික කොච්චර රස දෙයක් වුණත් අකමැති වෙන්නේ නැහැ අපි ගොන් දැන් මහත්තයා වැඩියම කැමති කෑමක් කියමු ඔය කෑම වැඩියම කැමති වුණාට අපි අයිස්ක්‍රීම් එකක් හරි දවස් දෙක තුන එක දිගට කනකොටත් ඔබට තියෙන කැමැත්ත අඩු වෙනවා නේද? දැන් ඒ වගේ ඒකම තමයි මේ සක්මනේදිත් වෙන්නේ. හුස්ම බැලුවත් ඒකම තමයි වෙන්නේ. දැන් බලමු විවාහ වුණාගේ පළවෙනි දවසේ විවාහ වුණ දවසේ කොච්චර හරි කැමැත්තෙන් අලුත ගෙනවන්න මාරි හරි හොඳයි කියලා ඉන්නේ. ටික කලක් යනකොට අන්න වැඩක් නැති වෙනවා. වෙන මොකක් හරි ජොබ් එකකට ගියා කියන් පළවෙනි දවසේට කොච්චර හරි හොඳයිද? ෆස්ට් සැලරි එක ගත්ත දවසේ හොඳයිද? නැඩ සැලරි දෙක තුනක් ගන්නකොට ඒකත් මදි වෙනවා. එහෙම එහෙම ටික ටික ගෙවිලා යනවා. කෑම කනකොට බලන්න පළවෙනි කට දෙක හරි ආසාවෙන් කනවා. ටික වෙලාවක් යනකොට එපා වෙලා යනවා. එහෙම නැත්නම් වතුර තිබහේ ඇවිල්ලා වතුර එකක් බිව්වා කියන්නේ. මුලදී හරි ආසයි ටික වෙලාවක් යනකොට ඒක නීරස වෙලා යනවා. නීරස වීම හරහා තමයි ඊළඟ එකක් කල්පය අල්ලන්නේ. මොකක් හරි දෙයක් එක දිගට බලාගෙන ඉන්නකොට ඒකට තියෙන කැමැත්ත දන්නේම නැතුව නැතිලා යනවා. ඒතර ඔන්න ගෙදර ගෑනු එක්කලා ඉඳදී වෙන කොහේ හරි යනවා. වතුර බත් කන එක නවත්තලා ඒක වෙන මොකක් හරි එකක් ඩෙසර්ට් එකක් කන්න බල. වතුර බොන එක නවත්තලා වෙන මොන හරි කරන්න බල. ඒ ඔන්න එකම දෙයක් දිහා මේකට ඉන්න දීලා තමයි මේක ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපි මේක අතෑරලා අතෑර දැන් මේක එපා වෙනකොටම වෙන මොකක් හරි එකක් අල්ලන්න ගියොත් වෙන්නේ මෙන්න මේ එපා වීම අපිට තේරුම් ගන්න බැරි වෙනවා. අපි සංසාරේ පුරාම කරලා තියෙන උදේ ඉඳලා ඈ වෙනකොට කරන්නේ මේ එකක් අත මේ එපා වෙනකොට තව එකක් අල්ල ගන්න. ඒක දිහා බලාගෙන ඉන්නේ නැහැ. අන්නේ අල්ල ගැනීම හරහා තමයි අපිට මේක ස්වභාවය තේරුම් ගන්න බැරි. දැන් මේකට තව එක උදාහරණයක් විදියට පෙන්නනවා. මේක අපේ හොඳට ගිනියම් වෙච්ච යකඩ බෝලයක් අතින් අත මාරු කර කර ඉන්නෝ වගේ වැඩක් කියලා මේ සංසාරයේ කියලා කරන්නේ. දැන් හොඳටම ගිනියම් වෙලා තියෙන්නේ ඒක අපි අතින් අත දෙපැත්තට මාරු කරනවා. වේගයෙන් මාරු කරනකොට මේකේ රසනේ අපිට දැනෙන්නේ නැහැ. හැබැයි අපි මේකේ වේගය අඩු කළා මේ එකාතක මේ ගිනියම් වෙච්ච යකඩ බෝලේ තියාගෙන ඉන්න වෙලාව ටිකක් වැඩි කරා නම් ඔන්න අපිට තේරුම් යනවා මේක ගිනියම් වෙච්ච යකඩ බෝලයක් කියලා. මේක තවදුරටත් තව ටික ටික වේගය අඩු කරන්න අත පිච්චෙන බව හොඳටම Tamanටම තේරෙනවා. එතකොට මේ යකඩ බෝලේ මේ අතින් අත මාරු කර කර මේක තියාගෙන ඉන්න එකේ වැඩක් නැහැ කියලා Tamanටමයි තේරෙන්නේ. තේරිලා මේ යකඩ බෝලේ අතහැරලා දාන. ඉතින් මෙන්න මේ වගේම වැඩක් තමයි මේ එක දෙයකට අපි හිත යොමු කළා ඒ දේ දිහා බලාගෙන ඉන්නවා. මේ හුස්ම දිහා බලාගෙන ඉන්න හුස්ම බලන්න නෙවෙයි. උස්ම දිහා බලාගෙන ඉන්න මේ සංසාරය කියලා මං අල්ලගෙන ඉන්න මේ ගිරියන් වෙච්ච යකඩ බෝලයක් කියලා තේරුම් ගැනීම සඳහා තමයි අනිත්‍ය අනිත්‍ය වල පැනපැන ඉන්නේ නැතුව මෙන්න මේ එකම දෙයක් දිහා අල්ලන් ඉන්නෝ. අල්ලන් ඉඳීම හරහා මේක මේ මහා දුක්ගෙන දෙන මේ ගිරියන් වෙච්ච යකඩ බෝලයක් බව තේරුම් ගත්තනම් අනේ කතහැරලා දාන. ඒ අතාරින්නේ හුස්ම විතරක් නෙවෙයි ඒකට අතාරින්නේ. හුස්ම බලන මමයත් එක්ක මුළු ලෝකෙම අතහැරීමක් තමයි ඒකට සිද්ධ කරන්නේ. ඒකට තමයි මේ අපි අඳුනලා දෙන්නේ මේ හුස්ම හරි සක්මන හරි වෙන මොකක් හරි එක දෙයකට අඳුනලා දෙනවා. ඒ අඳුනලා දෙන්නේ නිකම්ම ගන්න පුළුවන් දේවල්. අපිට මේ වෙනුවට වෙන මොකක් හරි පිටින් දෙයක් අඳුනලා දුන්නොත් ඒකත් ඊළඟට ඒකත් උපයන්න ඕනේ. ඒ වෙනුවට අපි ඉපදුන දවස් ඉඳලම තියෙන මේ හුස්ම දිහා තැවිදින්න පුළුවන් කෙනෙක් නම් යටිපතුල දැනෙන එකට හිත යොමු කරලා බලන්නේ. ඒ වගේම දැන් මේක හැමතිස්සෙම තියෙනවා මගේ ළඟමයි තියෙන්නේ ඕන වෙලාවක තියෙනවා. ඉතින් මේක දිහා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඒ වගේම මේකට ලොකු ආසාවක් තරහක්වත් ඇති වෙන අරමුණක්වත් නෙවෙයි. ඒක නිසා අපිට මේකේ යථා ස්වභාවය Tamanටම තේරුම් ගන්න පුළුවන්. ඒකට තමයි මේ වගේ අරමුණක් අපි අඳුන්වලා දීලා තියෙන බුදුහාමුදුරුවෝ. ද
එහෙම ස්වාමීන් වහන්සේ එක වැටුණා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් අපි මම කෙටියෙන් කිව්වොත් ස්වාමීන් වහන්සේ දැන් කියන්නේ මොන දේ ආවත් එතකොට අපි ඒකත් ඒක ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව පොඩි අවස්ථාවක් දෙන්න ඕනේ ආපු දෙයට එහෙමම තියෙන්න. එතකොට ස්වාමීන් වහන්සේ ඒ දේ නැවත වෙනස් වෙනකොට එතකොට දැන් අපි අකමැත්ත කියන එකත් වටහා ගන්න පුළුවන්. ඒ දේ වෙනස් වෙනකොට තව දෙයක් මතුවෙනවා. එතකොට ඒකත් ඒක තමයි වහන්සේ කිව් විදිහට පළවෙනි එකේ අවසානේ ඊට තව එකක් මත වෙනකොට ඒක ආය ආරම්භය. ඒතර ඒකත් බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට සංසේ එන එන දේවල් දිහා අපි අත දාන්න නැතුව බලන් ඉන්න පුළුවන් විදිය තමයි ඒක ක්‍රමවේදය තමයි අපි මනසට හුරු කරගන්න ඕන කියලා මට වැටහුණේ සමහරවිට.
ඔව් ඒක තමයි දෙක පැත්තකින්. එතකොට ඒ හරහා අපි අල්ලගන්න දේවල යථා ස්වභාවය තේරෙනවා. අපි නිකන් උදාහරණයක් විදියට කියමු බොන්න පුරුදු වෙච්ච මනුස්සයෙක් කියමු. ඒ මනුස්සයාට බොන්න එපා කියන වෙනකොට අද බෝතලයක් වෙනදා භාගයක් නම් බොන්නේ අද බෝතලයක් බොන්නේ කියලා. අද බෝතලයක් බොන්න කියලා හෙටත් බෝතලයක් බොන්නේ කියලා. අනිද්දාටත් බෝතලයක් බොන්නේ කියලා. ඒතරම් එකම දේ යා කරනකොට මෙයාට බොන එක එපාම වෙනවා. බොන එකේ යථා ස්වභාවය යාම තේරුම් ගන්න. ඒ වෙනකොට බොන්න එපා කිව්වොත් එයා කටක දවසකින් ආයෙත් මාසෙකට විතර පස්සේ ආයෙත් බොන්න පුරුදු වෙනවා. ඒ වෙනකොට හරි ඔබ බොනෝ නම් හරි අද බෝතලයක් වගේ හෙටත් බෝතලයක් වගේ අනිද්දාත් දෙයි. කොහොමම දිගටම බොන්න කිව්වනම් ඒ විනාගේ අර බොන කෝට එක ජීවිත කාලේ බොන්න තියෙන කෝට එක ඉවර වෙනවා. දැන් ඒ වගේ වැඩක් තමයි අපිත් මේ හුස්ම දිහා බලාගෙන ඉඳලා මේක යථා ස්වභාවය තේරුම් ගැනීම තමයි කොයි දිකින් කරන්නේ.
එහෙමයි සමහස බොහොමත්ම පිං වහන්සේට. දැන් අපේ කෝන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට. අන්මීට් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ මම තමයි අහන්න ප්‍රශ්න මරිමින් ප්‍රශ්න දෙකක් නැගුණා. එකක් තමයි මම මේ වඩන්නේ සමත භාවනාවද විපස්සනා භාවනාවද කියන එක. දෙවෙනි ප්‍රශ්න තමයි දැන් ඔබ වහන්සේ කිව්වා දැන් හුස්ම දැනෙන්නේ නැතුව ඉදහස් වෙන්න ඒ කැමැත්තක් ඇති වෙන මම කියන කෙනාට කියලා. එතකොට හුස්ම දැනීම හෝ නොදැනීම වගේම මේ හුස්ම ගන්නවා හරි බකරි අරමුණු කියන්නේ මමනේ. එහෙම නැත්නම් ඒකන දැනගන්න ඕනි මෙතන මේ මම නෙවෙයි යම් ක්‍රියාවලියක් විතරද මේ වෙන්නේ කියලා. එතකොට හිතෙන්නේ වෙන්නේ.
එතකොට දැන් පළවෙනි ප්‍රශ්නෙට මොකද සමතයද විපස්සනාද කියලා හුවත් දැන් මේක දැන ගැනීම හරහා මොකක්ද වෙන්නේ තවත් එකක් අල්ල ගැනීම. දැන් මේ ප්‍රතිපදාව මේ දෙකේම සමතය විපස්සනා දෙකම එකපාරට වැඩෙන්න පුළුවන්. ඒක තමයි ඥානාරාම සායනාසික පොතක් තියෙන සමතය විපස්සනා ප්‍රතිපදාවේ. දැන් මේ සමතයයි මේ සමතයේද වැඩෙන්නේ විපස්සනාවද වැඩෙන්නේ කියලක නම් දාන්න ඕමනාවක් නැහැ. වැඩේ කරනකොට සමතය හරි විපස්සනාව හරි හරහා මේ වැඩේ සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම මේ විදියට බලන් ඉන්න දැන් කලින් කමඨාන් වාර්තාවට අනුව ඉතින් මේ විපස්සනා හොඳට වැඩිලා තියෙනවා. ඉතින් මේක සමතයද කියලා බලන්න උවමනාවක් ඇත්තේ නැහැ. නන්දාන උවමනාවක් නැහැ. ඊළාට ඒක නිසා මේ සමතයද විපස්සනාවද කියලා මෙහෙම නන්දදායි නැතුව වැඩේ කරන එකයි තියෙන්නේ. ඊළාට දෙවෙනි ප්‍රශ්නේදී අහන්නේ මේක මෙහෙම මේකට අවධානයෙන් ඉන්න ඕන කියලා උවමනාවක් තියෙනවනේ නේද? දෙක අරමුණක ඉන්න ඕන කියලා. ඒතකොට එතන මමෙක් ඉන්නවාද කියන එකනේ. ඉතින් මෙහෙම මොකුත්ම නොදන්න කෙනෙකුට අපි කිම සතිමත් බව දන්නේ නැති කාලේ මෙහෙම එකක් තිබුණා. සතිමත් බවත් හඳුන්වලා දෙනවා. හඳුන්වලා දෙනකොට මෙහෙම අරමුණක් හඳුන්වලා දීලා දෙන්න ඕන. හඳුන්වලා දීලා ඒක අල්ලගෙන ඒක තදින් අල්ලගත්තට පස්සේ තමයි අපිට මේ මෙන්න මෙහෙම අරමුණක ඉන්න ඕනේ කියලා අල්ලගත්තට පස්සේ තමයි අර උපයාගත්තට පස්සේ තමයි මේක තේරුම් ගන්න දෙන්නේ. ඒක කලින් කියපු එකම තමයි උපයා ගන්නකම් මේක තදින් අල්ලගෙන රජකම තදින් අල්ලගෙන රජ වුණාට පස්සේ තමයි මේක අතහරින්නේ. රජ වෙනකම් මේක වැඩක් නැහැ කියලා මේ අතහැරලා හරියන්නේ නැහැ. රජ වෙනකම් මේක අල්ල ගන්න ඕනේ. මේ හිත එක අරමුණක තියන්න උත්සාහ කරන්න ඕනේ. උත්සාහ කරන කෙනෙකුට තමයි තේරෙන්නේ මේ හිත එක අරමුණක තියාගන්න බෑ කියලා. එහෙම උත්සාහ කරන්නේ නැති කෙනෙක් දන්නේ නැහැනේ මෙහෙම එකක් තියෙනවා කියලා. දැන් මේ යකඩ බෝලයක් අතින් අත මාරු කරන්න කෙනාට තමයි තේරෙන්නේ මම කියන්න ඕනේ මේ පොඩ්ඩක් වේගය අඩු කරන්න කියලා. වේගය අඩු කරාට පස්සේ තමයි මෙයාට තේරෙන්නේ මේක යකඩ බෝලයක් කියලා. දැන් මේ යකඩ බෝල එක දිගටම වේගෙන් එහාට මෙහාට මාරු කර කර ඔබ දිහා බලන් ඉන්න කවට තේරෙන්නේ නැහැ. ඒ වෙනුවට තමයි මේක වේගය අඩු කරන්න කියලා එයාටම කියලා. ඔන්න එයාටම අවස්ථාව දෙනවා මේක ඇත්ත මොකද්ද කියලා. ඒකට තමයි මේක අරමුණක් හඳුන්වලා දීලා ඒක දිහා බලාගෙන ඉන්න කියලා අපි දෙනවා. එයාට තාකට් එකක් දෙනවා. එහෙම බලන් ඉන්නකොට ඒ තාකට් එක ඉන්නකොට තමයි එයාට තේරෙන්නේ මේකත් මං ගත්ත තාකට් එකත් වැඩක් නැහැ කියලා. දැන් මං ගත්ත මේ මොකක් හරි එල් එකකට ඇවිල්ලා තියෙනවනේ, මේ මයිල්ස්ටෝන් එකකට ඇවිල්ලා තියෙනවනේ. ආවට පස්සේ තමයි ඒකත් වැඩක් නැහැ කියලා එයාට කියන්න ඕන. එන්න ඉස්සෙල්ලා කිව්වට හරියන්නේ නැහැ.
මට වෙලා තියෙන වලක් තියෙනවා, උඩ ලෑලක් තියෙනවා, මම ලෑල් උඩ ඉන්නවා. මේ ලෑල් ඇදලා දානවා. දැන් මම වැටෙනුනේ මම මොකක් හරි එල්ලෙන්න යන්නේ. හරියට
සද්ද හරියටම තේරුන්නේ ආයිසරක් කියන්න බලන්න.
සොයිනස් දැන් මට වෙලා තියෙන්නේ දැන් වලක් තියෙනවා. ඒ වල උඩ තියෙනවා. මම බෑල් උඩ ඉන්නවා. පුළු ලෑල් ඇතුළ දානවා. දැන් මම කොහේ හරි එළෙන්න
යන්නේ.
ඒ වගේ හුස්ම නැවතුණාට පස්සේ අරමුණක් ගන්නෙ මොකටද කියලා තමයි මම ඒක අරමුණ නැතුව ඉඳ අන්න ඒක මට ව්‍යාකූල වෙනවා.
ඔය දැන් ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන් නේද? ලෑල්ල අද්දාම මේ එල්ලෙන්නේ මොකටද? දැන් හරි කියමු, දැන් වෙන මිනිස්සෙකුට ওই වගේ ලෑල්ලක් තියලා ලෑල්ලා දෙනවා. දැන් ඒතකොට ඒ මිනිස්සයා වෙනුවට මම එල්ලෙන්න යන්නේ නැහැනේ. මොකද මට අවධානයක් තියෙන නිසා තමයි මම එල්ලෙන්නේ. මම ඉන්න ඕන නිසා තමයි ලෑල්ලා දෙද්දී මම ආයෙසරයක් මේ මැරෙන්නේ නැතුව ඉන්න ඕන නිසා තමයි මම එල්ලෙන්නේ. වෙන කෙනෙකුට එහෙම දෙයක් වෙනකොට මට දැනෙන්නේ නැතුව මගේ ලෑල්ල අදිනකොට මට දැනෙනවා කියන්නේ මම ඉන්න ඕන නිසානේ මෙහෙම වෙලා තියෙන්නේ. මම යා කොහොම හරි අල්ල ගන්න තමයි මොකක් හරි පිදුරු ගහක් හරි එල්ලෙන්නේ. එතකොට අන්නේ මම යා මේ මොකක් හරි අරමුණක් ගන්න, ඒ අරමුණ නැතුව ඉන්නකොට මෙයාට මම යා අල්ල ගන්න තැනක් නැති නිසා මොන කොහොම හරි මම යා මොකක් හරි අරමුණක් හරහා හරි මම යා තේරුම් මම යාට අවස්ථාවක් ඉඩක් ලබා දෙන්න තමයි මෙහෙම වෙන අරමුණකට එල්ලෙන්නේ. එතකොට අන්න ඒ හරහා තේරුම් ගන්න ඕනේ මේ අරමුණක් ගන්න ඇයි කියන එක තේරුම් ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. අරමුණක් නැතුව ඉන්න පුළුවන් අවස්ථාවලුත් තියෙනවා. දැන් අරමුණක් නැතුව ඉන්න අවස්ථාවර වැඩි කරගන්න කියලානේ මුලින් අහුවේ. උතන වැඩි කරගන්නේ තර වගේම මේ පෝරකේ එල්ලි ගොඩක් වෙලා මේ පෝරකෙන් ලෑල්ල අතහැරියට පස්සේ වැඩි වෙලාවක් මට මුකුත් අල්ලන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕනේ කියන ඒත් මමයක් නේ එතනක් තියෙන්නේ නේද? ඔය උදාහරණයම ගත්තොත් මොක හරි එල්ලෙන්නේ නැතුව මම වැඩිපුර වෙලාවක් ඉන්න ඕන. ඒතර ඒ ඉන්නෙත් මමනේ. වැඩි වෙලාවක් ඉඳලා පස්සේ මේක දැනෙච්ච මමෙකුත් ඉන්න ඕනේ. එතකොට හරි මේ වැඩි වෙලාවක් ඉඳලා ඊට පස්සේ අන්න මම ආයෙත් මතු වුණාට පස්සේ තමයි මම විනාඩි 10ක් හිටියාද. අද විනාඩි 20ක් මේ විදිහට මම යා නැතුව හිටියාගෙන මම යා නැතුව හිටිය මමෙකුත් ආයෙත් ඉන්නව නෑනේ. ඔක ওই ගැන හොඳට අර සබ්බාතව සූත්‍රයේ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. මේ මම යා මම ගැන ආත්මය මේ එක එක විදිහලින් මේක මේ පෝෂණය වෙන හැටි. මම ඉන්න බව දන්න මමෙක් ඉන්නවා, මම නැති බව දන්න මමෙක් ඉන්නවා, මමෙක් ඉන්නවා, මමෙක් නෑ කියලා ඔන්න ඔය විදිහට ඔය දැන් අල්ලගෙන තියෙන්නේ. මේ මම යා නැති වෙලාවේදී මම යා නෑ කියලා ඔන්න මම දන්නේ. ඒ වෙලාවේ මම නැති වෙලාව මට වැඩි කරගන්න උවමනාව තියෙනවා. එතකොට ඒ එතනත් ඉන්නේ මම යානේ ආත්මය නේද?
එහෙමයි.
අන්න ඒක තමයි තේරුම් ගන්න.
ඒක තේරුම් එහෙම දැන් තේරෙනවා කියනකොට.
ආ. ඒ ඔක කරලා කරලාම තමයි අන්න මේක කරලා ඉවරනාට පස්සේ තේරෙනවා අන්න මෙහෙම මගේ අතින් වැරදුනා නේද කියලා න තේරෙනවා. කොහොම කරලා කරලා වැරදි වැරදි තමයි ඊට පස්සේ ඔය ටික ටික අතහැරිලා
යන්නේ. මම එහෙනම් එනේ දැන් ඊට පස්සේ හුස්මනේ ආවෝ හුස්ම දිහා බලාගෙන ආය නැති වෙනවා ආයම ඒක නිකන් ඔහි නෙමෙයි ඒ ගැන එහෙම ඉන්න. ඒක
තමයි මොනවා හරි දැනෙන්නේ නොදැනෙන තත්ත්වයක් ආවත් ඒක දිහා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. දැනෙන එකක් ආවත් ඒක දිහා බලාගෙන
හොඳයි.
දැනුණත් බලන් ඉන්නව නේද? දැනුණත් බලන් ඉන්නව. එතකොට එතනට ගියාට පස්සේ එතනින් එහාටත් ඔය බලන් ඉන්න මම එක්කෙනත් පස්සේ මතුවෙන්න පුළුවන්. අපි එතකොට බලමු ඒකේ ඒ තත්ත්වය කොහොමද. දැනට තියෙන්නේ දැනුණත් බලන් ඉන්නව නේද? දැනුණත් බලන් ඉන්න. එතකොට
හරි.
දැන් ඉස්සෙල්ලා කලින් තේරුණා කියලා කිව්වනේ තේරිලා නැහැ නේද?
නැන්නම් මං හිතුවා මං එහෙම කරන්නම් කියලා. ඊට පස්සේ ඉන්නේ දැන් එහෙම කරන්නේ මමනේ කියලා දෝවාස කිව්වනේ මොකක් හරි එකක් කරන්න ඉස්සෙල්ලා තියෙන්න ඕනි කියලා.
ඒක දැන් පටන් ගන්න ඉතින් මොකක් හරි ඉන්නපාය කරන්න මම කිඳලානේ මේක පටන් ගන්න. නිවන් දකින්න මමනේ නිවන් දකින්න පටන් ගන්න. නිවන් දකින්න වෙලාවේදී මම අත්හරින එකක්. ඒ වුණාට නිවන් දකින්න ඕනේ මමනේ ඉස්සෙල්ලා මුලදී. ඒක නැතුව පටන් ගන්න බෑ. දැන් ඔයක තමයි ගොඩක් කලාවට ওই මේ මහායානෙහි ඔය ගොඩක් කලාවට එන්නේ මම යා නැහැ කියන එකෙන් පටන් ගන්න. ඒතර එතන මම යා නැත්තම් ඉතින් තව නිවන් දකින්න කෙනෙක් නැති වෙනවනේ. ඉස්සෙල්ලා මේ ඉන්නකෙන් පටන් ගත්තට පස්සේ තමයි නැති කරගන්න පුළුවන්. එතනින් ආරම්භය පටන් තියෙනවා.
මම හිතුවේ ඒ සමත භාවනාව මම කරන්නේ මම ධ්‍යාන කරවා ගන්න ප්‍රව මෙහෙම යන්නේ කියලා.
ඔය ධ්‍යාන වදලා උඩින් ගිහිල්ලා කියන්නේ ආයි පස්සෙ වෙම යන්න පුළුවන්. මෙහෙමයි ඔය ඔය විදිහට දැන් ඔක මහා වැරද්දක් නෙවෙයි ඔය ඔය වැරද්ද නොකරපු කෙනෙක් නැති තරම් ඉතින් අපිත් ඔය වගේ පළවෙනි පාර ආවම මේක බලනවනේ මොකක් හරි try කළා එහෙම තමයි ඊට පස්සේ මේ විදිහට කමටහන් සුද්ධ වෙලා හරි එහෙම නැත්නම් වැරදි වැරදි කාලයක් කරලා තමයි ඔය ඔය වගේ අතහැරෙන්නේ
පින් ස්වාමීන් වහන්සේ ඒ වගේ මේ ප්‍රශ්න ආපු අයටත් ඉතාම ස්තුතිවන්ත වෙනවා මේ ඔබගේ මොකක් හරි පොඩි තිබුණා මේ සද්දේ ප්‍රශ්නයක් ඒක පස්සේ බලන්න මොකද්ද කියලා කියන්නේ කැඩි කැඩි එහෙන ගතියක් තිබුණා මම හිතනවා මේක ඉතාම වටිනා අවස්ථාවක් කියලා අනිත් අයටත් මේ වගේ ප්‍රශ්න අහලා තමන්ගේ අඩුපාඩු කමටහන පිරිසිදු කරගන්න කරගෙන යන වැඩ සතිමත් වීම පිරිසිදු කරගන්න පුළුවන් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් සයනස වෙලාව නම් 1:42 ප්‍රශ්න නෑ කියලා වගේ තමයි පේන්නේ.
ආ ඒක හොඳයි නේද?
එමයි සයනස දවකවුත් නැති බවක් වගේ තමයි පේන්නේ. සයනස වංශ අද දිනත් අපේ සාකච්ඡා වාරයට පැමිණලා ඉතාම වටිනා උපදේශ රාශියක් අපිට ලබා දුන්නා. ඉතින් මම හිතන්නේ අපිට මේ වගේ අවස්ථාවක් ලැබෙනවාද කියලා වෙන කොහෙවත්. ඉතින් අපගේ ඉතාම ගෞරවනීය නමස්කාරය වහන්සේ පූජා කරනවා වහන්සේ දෙපා නමද නමස්කාර කරනවා ඒ වගේම වහන්සේගේ මේ පින වහන්සේ කරගෙන යන්නා වේ කටයුතු සර්වපකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. නදීප් එන ඔබට බාරයි ඉදිරියට කරගෙන යන්නට.
බොහොමත්ම සිංහ බන්දුල මාමා අද දිනෙත් අපි වටිනා ධර්ම දේශනාවක් ධර්ම සාකච්ඡාවක් පැවැත්වුවා වටිනා ප්‍රශ්න ඉදිරිපත් කරා විශේෂයෙන්ම ආදුනිකයින්ට ඇති වෙන ප්‍රශ්න ගැන ගෞරවනීය ස්වාමීන් වහන්සේ තවමත් පැහැදිලිව අපිට පිළිතුරු දුන්නා. ඉතින් සියලු දෙනාගේ මෙල්ලා සිටිනවා තමුගේ ඒ වගේ ගැටලු තියෙනවා නම් කතා කරන්න මේ අවස්ථාව පැහැර අරගන්න එපා. මොකද මේවා බිරල අවස්ථාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්බන්ධ කරගන්න මේ වගේ වැඩසටහනකින්. ඉතින් අලුත් අය වැඩසටහනට සම්බන්ධ කරවන්න තමුගේ ගැටලු තියෙනවා නම් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරලා ඒවා निराකරණය කරගෙන තමුගේ වැඩසටහන පුහුණුව ඉදිරියට කරගෙන යන්න කියලා කියමින් අද දවසේත් පුණ්‍යානුමෝදනා සිදු කිරීමට ඉන්ද්‍රානන්දාට මම ආරාධනා කරනවා. බොහොමත් පිං ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඊළඟට මම සම්බන්ධ වෙන්න තියෙන දවසේ කවදද කියලා දැනගන්නවා.
එහෙමයි ස්වාමීන් වහන්ස මම චුට්ටක් එක තියලා මේ කියන්න හැදුවේ පත්මනන්ද මට එව්වා රිමයින්ඩ් එකක්. 8 වෙනිදා ස්වාමීන් වහන්ස ඔක්තෝබර් මාසේ 8 වෙනිදා ඔබ වහන්සේ ධර්ම දේශනාවට මම හිතන්නේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්න අපි බලාපොරොත්තු වෙන්නේ. පත්මනත්ත පොඩ්ඩක් මම දවස වැරද්දුවර
අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඔක්තෝබර් 8 වෙනිදා ධර්ම දේශනාවට ආරාධනා කරන්න කැමති. ඒ වගේම තව තියෙනවා මේ ෂෙඩියුල් එක රාජිකා හදලා එවලා තියෙනවා.
ඒක 8 වෙනිදාට පස්සේ
බලන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක මේ 22 වෙනිදා තියෙනවා ධර්ම සාකච්ඡාව ඔක්තෝබර්. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
බොහොමත්ම පිං නදීප් පුණ්‍යානුමෝදනාව කරන්නද?
ඔව් ඉදරන්ද කරගෙන යන්න පුළුවන්. තෙරුවන් සරණයි.
අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මේ වෙලාවේදී ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡාව අහගෙන ඉඳලා ඉතාමත්ම මේ මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මම ඉතාමත්ම ගෞරවයෙන් ඔබ වහන්සේලාට පුණ්‍යානුමෝදනාව කිරීමට දැන් අවසර ඉල්ලලා සිටිනවා. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. සහභාගී වී සිටින සියලු දෙනාගෙන්ම අවසරයි. අද දින අපට ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට ලැබුණ අතර ධර්ම දේශනාව පැවැත්වූ ගෞරවනීය නම කීමට අවසරයි ධම්ම කුසල ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරමු. එමෙන්ම භාවනා වාර්තාවලට ඉතාම අර්ථවත් අගනා පිළිතුරු ලබා දුන් නම කීමට අවසරයි ධම්මගුප්ත ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරමු. එවගේම අපට මේ අගනා අවස්ථාව ලබා දුන් නිසරණ වනයේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත්, එමෙන්ම මෙම වැඩසටහන සංවිධානය කරන සියලුම දෙනාටත්, සහභාගී වී සිටින සහ සිටි අප සියලු දෙනාටත් මේ පිනින් සසර ගමන කෙටි කරගෙන උතුම් නිර්වාණ අවබෝධය කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ප්‍රථමයෙන්ම දෙවියන්ට සහ පින් කැමති සියලු සත්වයන්ට අප රැස් කරගත් පින් අනුමෝදන් කරමු. ittavatachammehi sampadam punya sampadam sabbe deva anumodantu sabba sampatti siddhiya ittavatachammehi sambatan punya sampadam sabbe bhuta anumodantu sabba sampatti siddhiya ittavachatahammehi sambatam punya sampadam සබ්බේ සත්ත අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ධර්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම අපගේ මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපගේ ප්‍රාර්ථනය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. පින් අනුමෝදන් වීම සහ අනුමෝදන් කරවීම ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි ස්වාමින් වහන්ස. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරතේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සිතං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු.
එහෙනම් සීල දෙනාටම තෙරුවන් සරණයි. අපි මේ පැත්තෙන් විසඳුණා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සීල දෙනාටම තෙරුවන් සරණයි. නදීප්.
බොහොමත්ම පිංගින්ට නැන්දා. මේ වැඩසටහන સમાપ્ત කිරීමටයි සූදානම් වන්නේ. සහභාගී වූ සිරු දෙනාටමත් බොහොමත්ම පිං. වැඩසටහනට අලුතෙන් සම්බන්ධ වෙච්ච අය ඉන්නවනම් මොනවහරි අපිට වැඩසටහන සම්බන්ධයෙන් කියන්න තියෙනවා නම් පොඩි අවස්ථාවක් දෙන්න පුළුවන්. මම හිතන්නේ instruction sheets වගේම උපදේශ පත්‍රිකාව හැමෝටම දකින්න පුළුවන් වෙ නැති කියලා හිතනවා. එහෙමනම් අපි වැඩසටහන මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම සතිමත් සතියක් වේවා. තෙරුවන් සරණයි. ලැබෙන සතියේ අපි හමු වෙමු.
තෙරුවන් සරණයි.
දෙනාටම තෙරුවන් සරණයි.